සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්නතුනි අද මේ සිංහල අලුත් අවුරුද්දට පෙර එන අන්තිම ඉරිදා අද මේ පින්වතුන් මේ සදී පැහැදී සැරසී සිටින්නේ එදා ගෞතම බුදුපියාණන් වහන්සේ මනුස්සයන්ගේ දෙවියන්ගේ නිවීම පිණිස විමුක්තිය පිණිස විමුක්ති ඥාන දර්ශනය පිණිස මාර්ග චර්යාව දැන හඳුනාගෙන ඒ මාර්ග අනුගමනය කිරීම පිණිස දේශනා කරවදාළ උතුම් සිරි සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා තමන්ගෙත් මග පහදාගන්න. ඒ මග හොයලා දැන අනුගමනය කරන්න. පින්වතුනි මේ බුද්ධ දේශනාවේ කොටස් මූලිකව කොටස් දෙකක් තියෙනවා. එකක් බුදුහාමුදුරුව දේශනා කරපු මේ වදාළ ධර්මය පරියාප්ති ධර්මය කියන්නේ අපි දැනගත යුතු දේ. බොහෝ කොට මිනිස්සු හැටියට සම්මතයෙන් සම්ප්‍රදායෙන් සමාජයේ ජීවත් වෙන්න දැනගත යුතු දේවල් තියෙනවා. ඒවා සමාජ සම්මත චාරිත්‍ර වාරිත්‍ර ඒවත් දැනගත යුතුයි. නමුත් මේ පැවැත්ම පිළිබඳව ජීවත්වීම පිළිබඳව දුක පිළිබඳව සැප පිළිබඳව සහ නිවන නිදහස් වීම පිළිබඳව විමුක්තිය පිළිබඳව මිනිස්සු හැටියට දැනගත යුතු බොහෝ කරුණු කාරණා තියෙනවා. මේ දැනගත යුතු දේ කරුණු පරියාප්ති ධර්මය හැටියට බුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙනවා. ඒක හැම මිනිහෙකුටම අහලා එක විදිහකට දැනගන්න බෑ. මේක විශේෂයක් තියෙනවා. ඒ තම තම නැන පමණින් දැනගත යුතු. ඒ නිසා මම මේ කියන කාරණාව බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය බුද්ධ ශ්‍රාවකේ කියන දේ මෙතන මේ රැස්වලා ඉන්න පින්වතුන්ට දෙන්නෙකුටවත් එකම ආකාරයකට දැනගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි මොනවා හරි දැනගන්න. ඒ දැනුම තමන්ගේ තමන්ගේ ඥානීය පරිදි ප්‍රඥාව පරිදි තේරුම් ගන්න පුළුවන්න්නේ. ඒ වගේම මේ දැනුම අවශ්‍ය වෙන්නේ යම් දෙයක් පරමාර්ථ හැටියට දැක ගන්න. ඒ දැක ගැනීම සඳහා අපි කරගත යුතු දෙයක් තියෙනවා. ඒකට කියනවා කරණීය ධර්ම කියලා. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුද්ධ ශ්‍රාවකයෝ දේශනා කරන මේ උතුම් බුද්ධ ධර්මය එක කොටසක් දැනීම සඳහා දැන ගැනීම සඳහා සාමාන්‍ය සම්මත සමාජයේ චාරිත්‍ර වාරිත්‍ර වලට එහා ගිහිල්ලා යම් දැනුමක් ලබා ගන්න අහලා දැනගන්න ඕන. ඒක අහලම දැනගන්න ඕන. දැන් අහලා දැන ගැනීම තමයි බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ යුගයේ ඒ කාලේ ඒ සමයේ අහලම දැනගන්න ඕන. ඒ නිසා බුදුහාමුදුරුව පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලබන්න මේ ධර්මය අහන්න ඕන කියලා. නමුත් අද මේ ඇහිම නවීන තාක්ෂණය අනුව වෙනස් වෙලා තියෙනවා. අද පරතෝ ഘോഷක ප්‍රත්‍ය නොලබත් ලබා ගන්න බැරුවත් අහන්න පුළුවන්. අද නොයෙකුත් සම්නිවේදන මාර්ග වලින් මේ දැනුම ලබා ගන්න පුළුවන්. ටියුෂන් කඩ වලින් ගන්න පුළුවන්, පොත්පත් වලින් ගන්න පුළුවන්, රූපවාහිනියෙන් බෞද්ධ චැනල් වගේ චැනල් වලින් ලබා ගන්න පුළුවන්, ගුවන් විදුලි වලින්, ඉන්ටර්නෙට් එකෙන්, තව මේ වාගේ නොයෙකුත් දේවල් වලින් මේ දැනුම ලබා ගන්න පුළුවන්. හැබැයි මේ දැනුම වගේ නෙමේ මේ දැක්ම, මේ පසක් කොට දැකීම, මේ කරගත යුතු දේ තමන් විසින් තමා තුළින් තමන්ටම අනුගතව තමන්ටම අදාළව දැකගත යුතුයි. ඒකයි කිව්වේ යෝ පටිච්ච සමුප්පාදම් පස්සති. මේ පටිච්ච වීමත් සංඋප්පාද වීමත් තමන් තමන් තුළින්ම පසක් කොට දැකගත යුතුයි. පටිච්ච වෙන්නේ තමන්ගේ ඇහැට රූපයක්, කනට ශබ්ද රූපයක්, නාසයට ගඳ සුගඳ රූපයක්, දිවට රස රූපයක්, කයට පහස පොට්ටබ්බ රූපයක්, මනසට ධම්ම රූපයක්. එතකොට මේ ඇහැ, කන, නාසය, දිවකය, මන පාවිච්චි කරනකොට පටිච්ච වුණොත් එතෙන්දි සම්බන්ධයක් උපත ලැබෙනවා, සමුදය බිහි වෙනවා. ඒකයි මේ පටිච්ච සමුප්පාද ධර්මය කිව්වේ. මේක දැනගන්න ඕනි දෙයක්. ඒ නිසා පටිච්ච සමුප්පාද ධර්මය කියන එක අහලා දැනගන්න ඕන. හැබැයි ඔය වචන ටික, ඔය පොතේ තියෙන පටිච්ච සමුප්පාද විග්‍රහය කියන එක දැනගන්න පුළුවන්. දැනගන්න හොඳයි. දැනගත්ත ධර්මයට වටිනවා. හැබැයි මේ පටිච්ච වීම සහ සම්බන්ධයක් උපත ලැබීම තමන් තමා තුළින්ම තමන්ගේ ඇහැ පාවිච්චි කරන ආකාරය අනුව, ඇහැ, කන, නාසය, දිවකය, මන හය පාවිච්චි කරන ආකාරය අනුව මේ සම්බන්ධයක් උපත ලබන එක තමන් විසින් දැක ගන්න ඕනේ. ඒක දැක්කේ නැත්නම් අර දැනුමින් වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ දැක ගන්න ඕන, පසක් කොට දැක ගන්න ඕන කළ යුතු, කරගත යුතු කරණීය ධර්ම කරගන්නටත්, නොකළ යුතු අකරණීය ධර්ම නොකර අත්හරින්නට. ඒ නිසා මේ බුද්ධ දේශනාව එක කොටසක් ඔය දැනගැනීම සඳහා, දැනගැනීම සඳහා බුදුහාමුදුරුව දේශනා කළා. පළමු කොටම සන්දේශනා. ඔය කියන බුද්ධ ඥාන පද හතරේ සන්දිස්සේති, සම්මාදපේති, සමුත්තේජේති, සම්පහන්සේති කියන බුද්ධ ඥාන පද හතර චූලහත්ති පදෝපම සූත්‍රයේ පැහැදිලිව පිරිසිදුව දිගින් දිගටම මේ පද හතර නොයෙකුත් නානා අර්ථයන් සහිතව විග්‍රහයක් චූලහත්ති පදෝපම සූත්‍රය පුරාවටම දේශනා කරලා තියෙනවා. උපමාවක් සහිතව, උපමාව චූලහත්ති පද, මේ ඇතෙකුගේ පාදවලට උපමා කළා. පාද හතරයි තියෙන ඇතෙකුට. මෙතෙන්දිත් මේ සන්දිස්සේති, සම්මාදපේති, සමුත්තේජේති, සම්පහන්සේති පද හතරක්, පාද හතරක්. අර මහා ධර්මස්කන්ධය බුදුහාමුදුරුව අවුරුදු 45ක් තුල දේශනා කරපු ධර්මය දරාගෙන අහගන්නට, රැකගන්නට, පවතින්නට උපකාර වෙන්නේ මේ පද හතර. ඒ නිසා මේක මේ උපමාව, චූලහත්ති පද උපමා සූත්‍රය. චූලහත්ති පද උපම සූත්‍රය කියන්නේ චූලහත්ති පද උපමා සූත්‍රය. ඉතින් ඒක නිසා මේක අද මේ උපමාව දැනගන්න එක පෘථග්ජන පුද්ගලයාගේ, පද පරම පුද්ගලයාගේ තත්ත්වයක්. නමුත් මේ බුද්ධ දේශනාව මේ පදපරම තත්ත්වයෙන් ඉවතට ගිහිල්ලා මේ උපමාවට පමණක් සීමා කර නොගෙන මේකේ ගැඹුරු පරමාර්ථ ධර්මයක් දැනු තේරුම් ගන්න ඕන ඒකත් දැනුමක් ඒ වගේම ඒ පරමාර්ථ ධර්මය ගැඹුරින් දැනගන්නේ දැකගන්නට කරගත යුතු දේ කරගන්නට උපකාර වන ආකාරයට ඒ නිසා මේ සංදේශනාව කියන එක දැනගන්න ඕන දෙයක් ද්වතාව ධර්මය කියන එක දැනගන්න ඕන දෙයක් ත්‍රිපරිවට්ටය කියන එක දැනුමක් ලබා ගන්න දැනගන්න ඕන දෙයක් චතුරාර්ය සත්‍ය කියන එක දැනගන්න ඕන දෙයක් හැබැයි චතුරාර්ය සත්‍ය දැක ගැනීමයි නිවන ඒ සඳහා කරගත යුතු දේවල් තමයි මේ සූත්‍ර හතරෙන් එහෙම නැත්නම් මේ දේශනා හතරෙන් දේශනා කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ සංදේශනාව ද්වතාව ධර්මය ත්‍රිපරිවට්ටය චතුරාර්ය සත්‍ය ඔය කියන හතරම සංදේශනාව ද්වතාවේ ත්‍රිපරිවට්ටය චතුරාර්ය සත්‍ය හතරම එකතු කළා කැටි කළා තමයි මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ බොහොම කෙටියෙන් දේශනා කරලා තියෙන්නේ දැන් මේ පින්වතුන්ට මම මෙතන ඉඳන් කල්පනා කරන්න සිහිපත් කරන්න ඉදිරියට මුළු ජීවිත කාලය තුලම තේරුම් ගත යුතු දෙයක් පහදා දෙනවා. පළවෙනි එක තමයි දැන් ඔය පස්වග මහණුන් අවුරුදු ගණනාවක් කොණ්ඩඤ්ඤ තාපසයා කොණ්ඩඤ්ඤ පද්දිවප්ප මහානාම අස්සජි කියන පස්වග මහණුන් එදා සම්මතයෙන් සමාජයෙන් පිළිගත්ත අත්තකිලමතාන යෝගයේ එහෙම නැත්නම් මේ සමත භාවනා ක්‍රම මේ ප්‍රාණයාන භාවනා ක්‍රම භාවිතා කරමින් හිටියා. අද ওই භාවනා මධ්‍යස්ථානවල තියෙනා වගේ මේ භාවනා ක්‍රම එදා මේ ඔයගොල්ලෝ මුළු ජීවිත කාලයම ওই කියන අත්තකිලමතාන යෝගයෙන් ওই දුතාංග රකිමින් ওই බණ භාවනා කරමින් ওই ප්‍රාණයාන භාවනා කරමින් හිටියා බොහෝ කාලයක්. මේක අරිය පරිශන සූත්‍රය කියලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනකොට මේ ධර්මය හොයාගෙන යනකොට හම්බුෙච්ච පිරිස තමයි බුද්ධකරාම පුත්‍රලාට ආලාර කාලාම්ලට පෙර පස්වග මහණුන් හම්බුණා. හැබැයි මේ පස්වග මහණුන්ට බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකම් මගපල් ලබන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. පස්වග මහණුන් දැන් බුදුහාමුදුරුව බෝසත් කාලයේ මෙතෙන්දී අවුරුදු 6යි අර රජකම අත්තර දාලා ගිහිගෙන නික්මිලා බුද්ධත්වයට පත් වෙනකන් අවුරුදු 6ක් තමයි මේ දුතාංග රැකලා මේ ප්‍රාණයාම භාවනා කරලා මේ ධ්‍යාන ලැබලා අභිඥා ලැබෙන තත්වයට පත් වුනේ. නමුත් පස්වග මහණුන් ඊට වඩා හුඟක් දීර්ඝ කාලයක් මේ කියන භාවනා ක්‍රමයේ යෙදුණා. හැබැයි පස්වග මහණුන් දැනගෙන හිටියේ නැහැ මොකද්ද නිවන කියලා. මොකද්ද කරගත යුතු දේ මොකද්ද කියලා දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා බුද්ධත්වයට පත් වූ බුදු පියාණන් වහන්සේට සිද්ධ වුණා මේ පස්වග මහණුන්ට බුද්ධත්වයට පත් වුණු බුදු පියාණන් වහන්සේ අර ඉසිං බැසගලට ඉසිපතනාරාමයට වැඩම කරලා මාස කීපයක් මාසයකට කිට්ටු කාලයක් මේ අයට මේ පස්වග මහණුන්ට මේ දැනගත යුතු දේ දේශනා කළ දැනගත යුතු දේ පටිච්ච සම්පදාය සංදේශනාඹ දෝතාවේ ත්‍රිපරිවට්ටය චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියන්නේ ඒ දැනගත යුතු දේ සහ බුදුහාමුදුරුව කරගත යුතු දේ කියන දෙකම බුදුහාමුදුරුවන්ගේ වචනවලින් බුද්ධ භාෂිතයෙන් පස්වග මහණුන්ට දේශනා කළා. මෙහෙම දේශනා කළේ අභිඥාලාභී සමත භාවනාව කරමින් හිටිය ධ්‍යානලාභී වූ පස්වග මහණුන්ට. එයාට මෙතෙක්කල් දැනගන්නට ලැබුණේ නැහැ මේ කෙලෙස් කියන්නේ මොනවද, අකුසල් කියන්නේ මොනවද, කුසල් කියන්නේ මොනවද, මේ සංසාර බැඳීම සම්බන්ධතාවය ඇති වෙන්නේ කොහොමද, මේ සංසාර බැඳීමට හේතු වෙන්නේ තමන්ගේ හිතේ උපදින රාග බව, ද්වේෂ බව, මෝහ බව, මේ වගේ බොහෝම කරුණු ඒ පස්වග මහණු නුන් කල්පනා කරලා තිබුණේ නැහැ, දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ පස්වග මහණුන්ට මේ මුල් මුල්ම අවස්ථාවේ බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මය මාසයක් පමණ දැනගත යුතු දේ දේශනා කළා. එහෙම නැත්නම් කියා දුන්නා. මේක පැහැදිලිව ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ කියලා තියෙනවා. බුදුහාමුදුරුව පස්වග මහණුන් හම්බුණාට පස්සේ මාසයක් පමණ දෙන්නෙක්ව පිඳුසිඟා ඇරියා. ඉතුරු තුන් දෙනාට මේ ධර්මය කියා දුන්නා. ඊළඟ දවසේ තුන් දෙනෙක්ව පිඳුසිඟා ඇරියා. දෙන්නෙකුට මේ ධර්මය දේශනා කළා. මෙහෙම මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට මේ දැනගත යුතු දේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව පිළිසිදුව දේශනා කළා. මෙහෙම දේශනා කළේ මේ ධ්‍යාන ලැබූ අභිඥාපවා ලැබූ කොණ්ඩඤ්ඤ තාපසතුමා අභිඥාලාභියෙක් අභිඥාපවා ලැබූ අභිඥාලාභීන්ට. එතකොට ඒ අභිඥා ලබන්නට ධ්‍යාන ලබන්නට කිසිවක් දැනගත යුත්තේ නැහැ. නිවනට උපකාර වන කිසිවක් නොදැනයි මේ අය මේ පස්වග මහණුන් මේ භාවනා කරලා ඔය ධ්‍යාන, ඔය අභිඥා, ඔය චේතෝ විමුක්තිය ලැබුවේ. ඔය අධිමානසික තත්ත්වයක් ලබා ගන්න. හැබැයි ඒගොල්ලෝ නොදැන හිටිය දේ තමා මේ කෙලෙස් කියන එක උපදින ආකාරය, මේ සංදේශනාවේ මේ සමුදය බිහිවෙන ආකාරය තේරුම් ගණගෙන හිටියේ නැහැ. මේ සමුදය නිරෝධ කරන ආකාරයක් ඒ අය දැනගෙන හිටියේ නැහැ. මේ සම්බන්ධතාවයක් උපදීම නිසා, මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම නිසා, මේ කෙලෙස් මල නිසා මේ තම තමන්ගේ මනස මොට්ටවන බව, මලකඩ වලින් අර කපන්න තියෙන ආයුධය, ප්‍රඥාව නැමැති ආයුධය මොට්ට වෙන බව පස්වග මහණුන් දැනගෙන හිටියේ නැහැ. ඒ වගේම අදත් මේ බෞද්ධ රටේ, මේ මධ්‍ය මණ්ඩලයේ, ඒ වගේම මේ ලෝකේ බෞද්ධ රටවල් වල බොහෝ අය මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ දැනගත යුතු දේ දැනගෙන නෙමේ ඔය කියන භාවනාවක් කරන්න. එනිසා භාවනා කළ හැකි, කළ යුතුයි. හැබැයි භාවනාවක් කරන්නට පෙර බොහෝ කෙනෙක් මේ කියන බුද්ධ දේශනාවේ එන මූලික පියවර හතර, කරුණු හතර තේරුම් ගන්න ඕන. ඒ පටිච්චසමුප්පාද ධර්මය, සංදේශනාව, ත්‍රිපරිවට්ටය, චතුරාර්ය සත්‍ය අවබෝධය කියන දේවල්. එහෙම නැත්නම් මේ විදිහට දේශනා හතරක් හැටියට කළාට සමුදය නිරෝධය තමා මෙතෙන්දී කරගත යුතු කරණීය ධර්ම. දැනගත යුතු දේ තමා සමුදය උපදින හැටත්, ඒකට හේතුව සහ ඒක ඵල විපාකත්, සමුදය බිහි වෙන්නේ පටිච්ච වීම නිසාත්. ඒ නිසා අවිද්‍යා මූල පටිච්ච සම්පාද ධර්මය අහලා තේරුම් ගන්න ඕන. මේ පැවැත්ම දිගින් දිගටම දිගින් දිගටම මිනිහෙක් ඇටියට පවත්වාගෙන යන්නට මුල් වූ, නිදාන වූ, ප්‍රත්‍ය වූ හේතු. එනිසා මේ සංසාර සම්බන්ධයක් තමන් නොදැනම තමන් මේ සංසාර ගමනකට බැඳිනවා, බද්ධ වෙනවා. බද්ධ කල්පයේ කිව්වේ මේ බැඳෙන කාල පරාසය. බැඳි බැඳි ගමන් ආව කාල පරාසය මහා බද්ධ කල්පය. එනිසා මේ බැඳිලා තියෙන්නේ ප්‍රිය දෙයට ඇලීම කියන ආස්වාදයක් ලබන රාගයෙන්. ඇහැට ප්‍රිය දෙයක් තියෙනවා රූප, කනට ප්‍රිය දෙයක් තියෙනවා ශබ්ද රූප, නාසයට ප්‍රිය දෙයක් තියෙනවා ගන්ධ සුවඳ, දිවට ප්‍රිය දෙයක් තියෙනවා රස රූප, කයට පහස රූප, පොට්ටබ්බ රූප ප්‍රියයි, මනසට ප්‍රිය ධම්ම රූප තියෙනවා. ඒ නිසා මේ ඇහැ කනනාසය දිවකය මන කියන හය මේ ප්‍රිය රූප වලින් ප්‍රිය මනාප මිහිරි වූ දෙයින් යම් ආස්වාදයක් ලැබෙන හැම අවස්ථාවකම අනිවාර්යයෙන්ම මේ සංසාරයට සම්බන්ධ වෙන සම්බන්ධතාවයක් උපත ලැබෙනවා, සමුදය ධර්මයක් බිහි වෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. නවත්තන්න පුළුවන් පටිච්චවීමයි නවත්තන්න ඕන. ඵලය අපිට වෙනස් කරගන්න ඕනේ නම් අපි හේතුව වෙනස් කළ යුතුයි. මේක තමයි දැනගන්න ඕන කාරණා. අපිට ඵලය කියන්නේ දුකක් හෝ සැපක්. හැබැයි සැප කියන එක ඵලයක් වුණාට ඒ සැප නැවත ඒ සැප ආකාරයට දිගටම දිසිසේ මනාපසේ නිත්‍යසේ සුඛසේ අත්තසේ පවතින්නේ නැහැ. ඒ නිසා ඒක දුකටපත් වෙනවා. ඒ නිසා යම් කිසි පෘථග්ජන පුද්ගලයෙක් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් යම් ආස්වාදයක් සැපයක් සුවයක් ආමිස සුවයක් සහනයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන හැම අවස්ථාවක්ම අවසන් වෙන්නේ දුකකටපත් වෙලා. ඒක නියත නියාම ධර්මයක්. මොකද හේතුව ඔය දේ සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. ඒක ධර්ම නියාමයක්. නානා භාවයට පත් වෙනවා, නියත වශයෙන්ම විනාශ භාවයට පත් වෙනවා. මොනවද මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් ගන්න ප්‍රියයි මනාපයි සුවයි හොඳයි මිහිරි මధుරයි කියලා ගන්න සියලුම දේ. ඒකට හේතුව මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන සියලුම අරමුණු සියලුම සංකත ධර්ම ඔය කියන පංචස්කන්ධයට සම්බන්ධයි. ඒ නිසා අවසාන වශයෙන් ඔය ඇහැ කන නාසය දිවකය මන කියන හය පිනවන්නේ මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීමෙන්මයි. උපාදානය කරගත්ත පංචස්කන්ධය වෙනස් වෙන බව, නිත්‍යසේ පවතින්නේ නැහැ අනිත්‍ය බව, සුඛසේ සැපසේ පවතින්නේ නැහැ දුකටපත් වෙන බව, අත්තසේ තමන්ට උවමනාසේ මඤ්ඤණාවෙන් තමන් හිතු ආකාරයට නොපැවති අනාථ තත්වයටපත් වෙන බව දැනගත යුතු දේ. ඒ නිසා මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන තුනත් නිත්‍ය සුඛ අත්ත කියන තුනත් දැනගත යුතු නිවැරදිව යථා භූත ඥාන දර්ශනයෙන් දැනගත යුතු දේවල්. ඒවා දැනීමෙන් තොරව අපිට මේ කරගත යුතු දේ කරගන්න බෑ. කරගත යුතු දේ නෙමෙයි දැනගත යුතු දේ. දැන් දැනගත යුතු දේ නිත්‍යසේ පවතින දෙයක් නෑ, සියල්ල අනිත්‍යයි. සැපට සුවයට සුභයට සුච සුඛ සුභ සුව සුච කියන මේ ආකාරයට පවතින කිසිවක් නෑ. ඒ සුව සුභ සුප සුචි කියන මේ සොම්නස යහපත, එහෙම නැත්නම් මේ ලෞකිකත්වය තුළින් ආමිස සුවයක් ලබන්නට බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම අවසාන වශයෙන් දුකටපත් වෙනවා. ඒකයි දුක්ඛ කියන්නේ. දුක නෙමේ දුක්ඛ. ඒ වගේම තුන්වෙනි අවස්ථාව තමන්ට කැමතිසේ නිත්‍යසේ අත්තසේ තමන් තීරණය කරගත්ත තමන් හිතුව තමන් බලාපොරොත්තු ආකාරයට මඤ්ඤති කියන වචනේ විග්‍රහ කළේ අත්ත කියන එක. මේ මඤ්ඤති කියන தത്വයටපත් වූ පුද්ගලයෙකුට ඒ ආකාරයට පවත්න්න පුළුවන් දෙයක් නැමේ. ඒක නිසා අනාත වෙනවා. ඒ නිසා මේ අනිච්ච දුක්ඛ අනත්ත දැනගත යුත්තේ මේ නිත්‍ය සුඛ අත්ත කියන වැරදි තීරණයක් සහිත වූ පෘථග්ජන පුද්ගලයන් තුළ ඇතිවන මේ පැවැත්ම තුළ ජීවත් වීම පිළිබඳව සැප පිළිබඳව ඇති වැරදි දැක්ම දෘෂ්ටිය ආකල්පය වෙනස් කරගන්නට උපකාර කරගන්නට. ඒ නිසා මෙතෙන්දී මේ අනිච්ච දුක්ඛ අනත්ත නිච්ච සුඛ අත්ත කියන මේ පද යුගලයන් තමන්ගේ දෘෂ්ටිය දැක්ම වෙනස් කරගන්නට උපකාර වන ආකාරයෙන් දැනගත යුතු ධර්මතාවය. එනිසා මෙතෙන්දි මේ දස්සනේන සම්පන්නෝ එහෙම නැත්නම් දස්සනීයානම් සංවේජනීයානම් එහෙම නැත්නම් දස්සනේන පහතබ්බා. සබ්බා සූත්‍රයේ කිව්වේ දසනියම් දසනේන පහතබ්බා. කරණීය මෙත්ත සූත්‍රයේ කිව්වේ රතන සූත්‍රයේ කිව්වේ මේ දසනේන දසනියානම් කියන දසනේන පහතබ්බා එහෙම නැත්නම් දසනියානම් කියන වචනේ. එනිසා මේ දසනේන කියන්නේ දැක්ම කියන්නේ තමන් තුල මෙතෙක් මේ සංසාර ගමනේ ඔය පංචස්කන්ධය පිළිබඳව ඔය ඇහැකනනාසය දිවකය මන පිනවීම පිළිබඳව තිබුණු වැරදි දැක්ම දෘෂ්ටිය ආකල්පය මේ දැනුමක් ලබාගෙන මේ බුද්ධ දේශනාව අහලා ශ්‍රවණය කරලා මේ නිවැරදි කරගන්නු. මෙතෙක්කල් පුතග්ජන තත්ත්වයෙන් පුද්ගලයා ජීවත් වෙන්නේ තමන්ගේ දැනුම වැරදි නිසායි. තමන්ගේ හේතුඵල ධර්මයට බහා ගලපා බැලීමේ ශක්තිය නැති නිසායි. විනයට සසඳා බැලීමේ ශක්තිය නැති නිසායි. ඒ නිසා යම්කිසි කෙනෙක් පළමු කොටම මේ බණ අහලා මේ දස්සනේන පහතබ්බා කියන එකට එහෙම නැත්නම් දස්සනේන කියන එකට මේ සම්මා දෘෂ්ටියට පත් වෙන්න ඕන. සම්මා දෘෂ්ටිය කියන්නේ දසනේන පහතබ්බා කියන්නේ දසනියානං සංවේජනියානං කියන මේ බුද්ධ දේශනාවේ නොයෙකුත් තැන්වල නොයෙකුත් ආකාරයට දසනය කියලා විග්‍රහ කරලා තියෙන වචනේ මේ දැක්ම පිළිබඳව තියෙන වැරදි දෘෂ්ටිය දැක්ම පෘථග්ජන පුද්ගලයන් තුළ තියෙනවා. ඒ වැරදි දැක්ම දෘෂ්ටිය වෙනස් කරගන්නට උපකාර වෙන්නේ දැනුම්. දැන් හොඳටම තේරුම්ගත හැකි දෙයක් මං අර පස්වග මහණුන් උදාහරණයට අරගෙන කිව්වේ පස්වග මහණුන් ධ්‍යානලාභී අභිඥාලාභී. හැබැයි ඔය කියන දේ ඔය කියන දෘෂ්ටිය ඔය කියන වැරදි දැක්ම ආකල්පය තාම තිබුණා. එදා පස්වග මහණුන් තුල තිබුණු වැරදි දැක්ම ඊට වඩා ටිකක් දරුණුයි ටිකක් බලවත්. ඒ පස්වග මහණුන් එදා සම්මතයෙන් තිබුණු බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කරපු මේ බ්‍රහ්මත්වයට පත්වීම එනන්නම් අනින්ජාභි සංකාර වටිනවා කියලා තමයි ඒ පුද්ගලයෝ දැක්කේ. එහෙම නැත්නම් මේ අත්තකිලමතානු යෝගය පමණයි නිවනට උපකාර වන දේ කියලා ඒ පුද්ගලයෝ දැකලා තිබුණා හිතලා තිබුණා තීරණය කළා තිබුණා. මොකද බ්‍රහ්මත්වයට පත්වීම තමයි එදා සියලුම අය නිවන කියලා හිතුවේ විමුක්තිය කියලා හිතුවේ. එතනින් එහාට පැවැත්මක් නැහැ දුකක් නැහැ කියලා ඒ අය හිතාගෙන තීරණය කරගෙන වැරදි නිගමනයක හිටියා. ඒ නිසා ඒ එදා ඒ වගේ භාවනා කරපු මේ බුද්ධ ධර්මය හොයාගෙන ගිය බොහෝ ශ්‍රාවක ඔය උපතිස්ස කෝලිත සරියුත් මුගලන් හාමුදුරුව මහණ වෙන්න ඉස්සෙල්ලා ඒ වගේම ඔය තව බොහෝ දෙනෙක් අර ජටිල මේ අර ඉරිවඩුන්නේ හිටිය ජටිල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඇතුළු විශාල පිරිවර මේ වගේ තව බොහෝ මුල් අවුරුදු 10ක් තුල බුදුහාමුදුරන්ගෙන් බණ අහලා නිවන් මඟපල ලැබූ හැම කෙනෙක්ම වගේ එදා සම්මතයෙන් සම්ප්‍රදායෙන් ඔය කියන ධ්‍යාන මාර්ගයක් ගැන භාවනා මාර්ගයක් ගැන විශ්වාස කරපු යම් ක්‍රියාකාරකමක් කරපු පුද්ගලයෝ. හැබැයි ඒ කාටවත් ධ්‍යාන ලැබුවට අභිඥා ලැබුවට චේතෝ විමුක්තිය ලැබුවට ප්‍රඥා විමුක්තියක් ලබන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ අය දැනගෙන හිටියේ නැහැ මේ කුසලස්ස උපසම්පදා කියන්නේ මොකද්ද කියලා. එහෙනම් මේ කුසලස්ස කියන වචනේවත් තේරුම් අරගෙන හිටියේ නැහැ. හැබැයි මේ පුද්ගලයොත් පව්කම් කරේ නැහැ. ඒ වගේම රාගය ద్వේෂය කියන කෙලෙස් ගති දෙක ඒ කියන භාවනානුයෝගින් ඔය කියන ප්‍රාණයාම භාවනාවන් කරපු අය ඔය කියන ඊශ්වරු ඉදිරිපාතිහාර ලැබපු අය රාගය ද්වේෂය තාවකාලිකව යටපත් කරන්න දැනගෙන හිටියා. හිටියා දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ අයට අලුත්ම ධර්මයක් උබ්බේ අනනුසුතේසු ධර්මය. මේ අලුත්ම ධර්මය තමයි මේ කෙලෙස් මුල් උදුරලා සමුච්ඡේද වශයෙන් සමුග්ඝාත වශයෙන් මිනිහෙකුගේ පුද්ගලයෙකුගේ හිතේ උපදින කෙලෙස් යලි නූපදින ලෙස සමුච්ඡේද වශයෙන් සමුග්ඝාත වශයෙන්ම උදුරා අයින් කරන්න පුළුවන් කියන ක්‍රමය. මේක දැනුමක්. මේක දැනගත යුතු දෙයක්. ඊට පස්සේ මේ දැනුම උපයෝගී කරගෙන තමන් විසින් තමන් සඳහා තමන්ගේ විමුක්තිය නිවීම නිදහස නිවන සඳහා කරගත යුතු දෙයක්. මේක එදාට වගේම අදටත් ගැලපෙනවා. එදාට වඩා අද මේක ව්‍යාකූලයි. ව්‍යාකූල කරලා තියෙනවා. ඒ බුදුහාමුදුරුවන්ගේ වචනම ඒ බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ භාෂිතයේම ඒ වචනම පදපරම විදියට අරගෙන වැරදි අර්ථ ධර්ම නිරුක්ති ඉදිරිපත් කළා. වැරදි පරිවර්තන කරලා මේ කියන දැනුම නිවැරදි ආකාරයට ලබා ගන්න බැරි විදියට බුද්ධ දේශනාව විකෘති කළාට පස්සේ දැනුමත් වැරදි කරගත යුතු දෙයක් හරියට තේරුම් ගන්නත් බෑ. ඒ නිසා වෙන්නේ වෙලා තියෙන්නේ අද භාවනා කරන්නට ඉස්සෙල්ලා මේ ලබාගත යුතු නිවැරදි යථාභූත ඥාන දර්ශනය දැනුම ලබා ගන්නට ක්‍රමයක් ලෝකයාට නැතුව ගියා. ඒක නැතුව ගියා නෙමෙයි නැති කළා කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේක ත්‍රිපිටකයේ තියෙන දේශනා ආශ්‍රයෙන් බුදුහාමුදුරුවෝ ඒ මුල් අවුරුදු ගාන තුළ ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඇතුළු බොහෝ සූත්‍රවල දේශනා කරපු ධර්මය ඇතුළෙන්, ඒ වගේම බුදුහාමුදුරුවෝ අවසාන කාලේ බොහොම පරිණත වෙලා දේශනා කරපු සූත්‍ර ආශ්‍රයෙන් මේ දැනගත යුතු දේ සහ කරගත යුතු දේ කියන දෙක පිළිබඳව පැහැදිලිව මිනිහෙකුට විශේෂයෙන් මේ ධර්ම මාර්ගයේ මේ මාර්ගචරියාව අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට, නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ දෙකම, ඔය දැනුම, ඔය දැනගත යුතු දේ සහ ඔය කරගත යුතු දේ කියන දෙක පැහැදිලිව පිරිසිදුව තම තමන් විසින් තේරුම් ගන්න ඕන. ඒකත් පුද්ගලයෝ දෙන්නෙකුට එකම ආකාරයකට මේ මම කිව්වට එකපාර්ට තේරුම් ගන්න අමාරු. හැබැයි පරමාර්ථ ධර්ම දෙකක් නෑ, එකයි තියෙන්නේ. හැබැයි සම්මත ධර්ම කෝටියකුත් එකක් තියෙන්න පුළුවන්. එක 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 පුද්ගලයාට සම්මතය එක එක තාත්වයට තත්තරමට තමන්ගේ දැනුම අනුවයි සම්මතය. හැබැයි පරමාර්ථය දෙකක් නෑ ලෝකේ, එකයි. නිවන එකයි. ඒක නානත්වයක් නෑ. නමුත් පැවැත්මේ නානත්වයක් තියෙනවා. සම්මතයේ නානත්වයක් තියෙනවා. එක 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 පුද්ගලයාගෙන් එක එක පුද්ගලයාට රටට දේශයට අනුව ආගමට අනුව නොයෙකුත් තවත් අවස්ථාවන්ට අනුව වෙනස් වෙනවා. ඒ සම්මත. එනිසා මේ පින්වතුන් හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය, මේ පරමාර්ථ ධර්මය මුලින්ම නිවැරදිව යථාභූත ඥාන දර්ශනයක් ලැබෙන පරිදි මේ දැනගත යුතු දේ දැනගන්න. මේ දැනගත යුතු දේ තමයි මම මේ අවුරුදු ගානක් තුළ මේ සංදේශනාව, මං හිතන්නේ සංදේශනා 50ක් 60ක් මේ කාලය තුළ කරන්න ඇති, මේ සංදේශනාවේ විවිධ විග්‍රහයන් කරන්න ඇති. ඒ වගේම මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ත්‍රිපරිවට්ටයක් සහිතව අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මයේ, කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ සහ අවිද්‍යා මූල නිරෝධ පටිච්ච සමුප්පාද විග්‍රහය විග්‍රහ කළා, පෙන්නලා පැහැදිලිව විග්‍රහ කළා. ඒ වගේම ද්වතාව ධර්මය මේ කරගත යුතු සහ කරණීය සහ අකරණීය ධර්ම මේ ආනපාන ධර්ම විශේෂයෙන්ම සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය ආශ්‍රයෙන් මේ ද්වතාවය පැහැදිලි කළ යුතුයි. අද මේ ලෝකේ මේ ලංකාවේ දවසකට ධර්ම දේශනා 1000ක්ම ආරක් කරනවා පන්සල් වල ගෙවල් වල නොයෙකුත් මධ්‍යස්ථාන වල ගුවන් විදුලි වල රූපවාහිනී වල බුද්ධ ඔය බෞද්ධ චැනල් එකේ තවත් ඔය රංගිරි ආදී කොටත්තා වූ මේ බුද්ධ දේශනාවම දේශනා කරන්න බණ කියන්න මහදපු චැනල් තියෙනවා. මේ කිසිම තැනක අද වෙනකම් මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය පැහැදිලිව පිළිසිදුව කිසිම කෙනෙක් මේ මම දේශනා කරනකම් දේශනා කළ නැහැ. හැබැයි දැන් මේ කාද මේ ප්‍රකාශ කළාට පස්සේ බොහෝ අය හොයයි හොයලා ඒ අයත් මේක තේරුම් ගනී තේරුම් අරගෙන ඊට පස්සේ ඒ අයත් දේශනා කරන්න පටන් ගන්න. ඒක හොඳයි, ඒක කරන්න ඕන. ඒ නිසා මිනිහෙක් වුණාම මේකට හේතුව මේ සේවිතබ්බා අසේවිතබ්බා කියන මේ ද්වතාවය මේ දෙපැත්ත පෙන්නුව මේ ධර්මය ත්‍රිපිටකයේ තියෙන්නේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය කියලා හැටියට කියවෙන්නේ සේවිතබ්බා සේවිතබ්බා. මේක තේරුම් ගන්න බෑ. දෙකක් තියෙනවා සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය. නමුත් මේකේ සේවිතබ්බා අසේවිතබ්බා අයන්න ලොප් කළා. දැන් සුව අසුව කියන එක සුවාසුව මේ ත්‍රිපිටකයේ තියෙන සුවාසුව දහසක් ධර්මය කියන එක දැන් ඒක 84000ක් කළා. ඉතින් ඒක වැරදි. සුව අසුව දෙපැත්ත තියෙන ද්වතාවය. දැන් පල අපල පලාපල මේ හැම තැනම මේ මාගදී භාෂාවේ වචනවල අයන්න මැදින් ලොක් කරනවා ලොප් කරනවා. දැන් අදුක්කම අසුක කියන එක අදුක්කම සුක කියලා විග්‍රහ කළා තියෙනවා. ඒ නිසා මේ හොඳට තේරුම් ගන්න ඕන මේ ද්වතාවය විග්‍රහ කරපු හැම තැනකම ඔය දෙපැත්ත ද්වතාවය විග්‍රහ කළා තියෙනවා. ද්වතාව ධර්මයේ තේරුම් නොගෙන මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයෙන් විග්‍රහ කරපු මූලික අංග 7ක් සහිත වූ ද්වතාවය නිවැරදි කොටම දේශනා කරන්න බැරි නම් තේරුම් ගන්න බැරි නම් දැනගන්න බැරි නම් නිවනට මාර්ගය කිසි කෙනෙකුට විවෘත කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ තියෙන කාය සමාචාරම් පහං දුයිදේනං වදාමි, වචී සමාචාරම් පහං දුයිදේනං වදාමි, මනෝ සමාචාරම් පහං දුයිදේනං වදාමි, චිත්තූපපාද පටිලාභම් පහං දුයිදේනං වදාමි, සංඥා පටිලාභම් පහං දුයිදේනං වදාමි, දිට්ඨි පටිලාභම් පහං දුයිදේනං වදාමි, ඊට පස්සේ අත්තභාව පටිලාභම් පහං දුයිදේනං වදාමි. මේ හත දැන නොගෙන මේ හතෙන්ම කියලා තියෙන්නේ වෙන කිසිම දෙයක් නෙමේ, තමන්ගේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළින් සිදුවෙන ක්‍රියාකාරකම් හැසිරීම් රටාවන් දෙපැත්තකට කරලා දෙපැත්තකින් දෙආකාරයකින් බලන්න. ආශ්‍රය කළ යුතු දේ සේවිතබ්බා කියලා කිව්වා. ආශ්‍රය නොකර බැහැර කළ යුතු දේ අසේවිතබ්බා. ඒ නිසා මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය විග්‍රහ කරන්නේ නැත්නම් විග්‍රහ කරන්න බැරි නම් නිවැරදි ආකාරයට ඒක තේරුම් ගන්න බැරි නම් ඒක අහලා දැනගන්න බැරි නම් කිසි කෙනෙකුට මේ කියන මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ සතෝ ආස සති සතෝ පස්ස සති පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියන වචන තේරුම් ගන්න බෑ. අස්ස පස්ස තේරුම් ගන්න බෑ. ආනපාන තේරුම් ගන්න බෑ. ඒ නිසා මේක හොඳට මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ තියෙන වචන පදවැල් නිවැරදිව අර්ථ ධර්ම නිරුක්ති සහිතව තේරුම් ගත්ත කෙනෙකුට පමණයි මේ නිවන් මගට උපකාර වන ආකාරයට මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කළ යුතු දෙයින් දැනගත යුතු දේ දැනගන්න පුළුවන් වෙන්නේ, දැනගන්න ලැබෙන්නේ. එහෙම දැනගත්තේ නැති කෙනෙකුට භාවනා කරලා කිව්වට අවුරුදු ගානක් ආත්ම ගානක් ප්‍රාණයාම භාවනා කළාට ඔය කියන දස කසින වායෝ කසින තේජෝ ආපෝ පඨවි කසින වර්ණ කසින මේ විසුද්ධි මාර්ගයේ කියලා තියෙන සමසතලිස් භාවනා වලින් තියක් තියෙනවා ප්‍රාණයාම භාවනාවට අයිති ඔය කසින ඇතුළුව ඒවා බුදුහාමුදුරුවන්ගේ දේවල් නෙමෙයි ඒවා උපනිෂද් ධර්මයේ ආපු ජෛන ආගමේ ගෙන ආපු වේද ශිව ආගම් වල ආපු අතීත කාලික ඉඳන් මිනිසුන් විසින් මේ ධ්‍යාන ලබන්නට තාවකාලික සුවයක් ලබන්නට චේතෝ විමුක්තිය පමණක් ලබන්නට උපකාර කරගත්ත වැරදි ක්‍රියාමාර්ග. ඒවැ නිවනක් නැහැ. නමුත් එදා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර බොහෝ අය බොහෝ ශාස්ත්‍රවරුන් බ්‍රහ්මජාල සූත්‍රය කියලා තියෙන දෙසටක් ආගම්වල මේ බ්‍රහ්මත්වයට හිර වෙලා බ්‍රහ්මජාල කියන්නේ ඒකයි දැලකට හිර වෙලා බ්‍රහ්මත්වයේ ගමිති ජලට හිර වෙලා තමයි මිනිස්සු කටයුතු කළා කටයුතු කළේ ඒක නිසා නිවන ලැබුණේ නැහැ බුදුහාමුදුරුව කළේ මේ බ්‍රහ්මජාල සූත්‍රයත් ඒ වගේම මේ සීල සමාධි ප්‍රඥා විග්‍රහයත් කළා ආර්ය අෂ්ටාංග මාර්ගය ඉදිරිපත් කළා මේ බ්‍රහ්ම දැලෙන් මිනිසුන්ව නිදහස් කරා ඒ නිසා බුදුහාමුදුරුව ඔය කියන අවුරුදු 45ක් තුල එකම දවසකවත් කිසිම කෙනෙකුට භාවනාවක් කරන්න ටියුෂන් පන්තියක් තිබෙන්නේ නැහැ ටියුෂන් පන්ති තිබෙන්නේ නැහැ හැබැයි බුදුහාමුදුරුව කළේ මේ අවුරුදු 45 තුලම ඒ ගම්වලට ගිහිල්ලා නියම් ගම්වලට ගිහිල්ලා නගරවලට ගිහිල්ලා මේ මිනිස්සු 10 15 20 එකතු කරගෙන ඒ ධර්මයේ හොයන අයට මේ දැනුවත්කම මේ දැනුම මේ දෙන්න ඕනේ දැනුම ලබා දුන්නා. ඒ දැනුවත්කම ලැබුණු පසු ඒ පින්වතුන් මේ කරගත යුතු දේ තම තමන් විසින් කරගත්තා. කරගන්න බැරි අය දේවදත්තලා වගේ අය අතරමං. ඉතින් ඒක නිසා මේක අදටත් අදාළයි ඉදිරියටත් අදාළයි සියලුම බුද්ධ ශාසනවලට අදාළයි බුද්ධ ශාසනය කියන්නේ මේ කියන දැනුමක් නැතුව බුද්ධ ශාසනයක් පවතින්නේ නැහැ ඒකයි පරියාප්ති ශාසනය කිව්වේ. ඒ නිසා පරියාප්ති ධර්මයේ පමණක් හොයලා දේශනා කරන්න ඕන පරියාප්ති ධර්මය පිළිවෙතක් හැටියට කරගන්න ඕන. ඒ වගේම මේ පරියාප්ති ප්‍රතිපත්ති කියන එක ප්‍රතිවේද හැටියට ප්‍රතිඵල මගඵල ලබන්නට උපකාර වන ආකාරයට පිළිවෙතක් හැටියට ධම්මානුධම්ම පටිපදාවේ ඇතිරෙන්නේ. ඒ අනුවයි මගඵල ලබන්නේ ධ්‍යාන ලැබීම නෙමෙයි. ධ්‍යාන ලැබීම එකක්. එහෙම එකක් තියෙනවා. තිබුණා. අදත් තියෙනවා, හෙටත් තියෙනවා, ඉදිරියටත් තියෙනවා, අතීතේ බොහෝ තිබුණා. බෝසත්තුමා බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලත් ඔය කියන ප්‍රාණයාම භාවනාව ඔය අද ලංකාවේ භාවනා මධ්‍යස්ථාන කියලා තියෙන මේ 300 ගානකම තියෙන දේ ඒ ඊටත් වඩා ගැඹුරින් දියුණු තත්ත්වයේ ධ්‍යාන ලබන අභිඥා ලබන පුද්ගලයන් බිහි කරපු තිබුණා. හැබැයි මේ පුද්ගලයෝ ඒ මිනිසුන්ට මේ නිවන් මඟට උපකාර වන දැනුමක් සංදේශාවක් අහන්න ලැබුණේ නැහැ. දෝතාවය තේරුම් ගත්තේ නැහැ. සේවිතබ්බා සේවිතබ්බා ධර්මය තේරුම් ගත්තේ නැහැ. ත්‍රිපරිවට්ඨය ගැන අදහසක් තිබුණේ නැහැ. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උපකාර වන ආකාරයට මේ දැනුම ඒ පුද්ගලයන්ට ලැබුණේ නැහැ. ඒ නිසා නිවන් දකින්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ නිසා වර්ධ තියෙන්නේ කොතනද කියලා සියලුම බෞද්ධයෝ බොහොම පැහැදිලිව පිළිසිදුව තේරුම් ගත යුතුයි. භාවනාවක් කරනවා කියන්නේ මේ භාවනා මධ්‍යස්ථානයකට ගියා ඊට පස්සේ අර කර්මස්ථාන ආචාර්යතුමා කිව්වා ආ මේ වායෝ කසිනේ මෙහෙමයි මේ නහස් පුඩුවට එන හුලං රැල්ල පහළට ඉහළට දානකොට හුලං රැල්ල දිහා බලන්න මේක වායෝ කසිනේ එහෙම නැත්නම් අර රේණුකානේ හාමුදුරුව අර කියපු භාවනා පොත්වල ලියලා තියෙන වගේ අර පඨවි ගසිනියක් ආපෝ ගසිනියක් තේජෝ ගසිනියක් වායෝ ගසිනියක් හදාගෙන පාන දිහා බැලලා එක්ක ඉරේලිය දිහා බැලලා එක්ක ජල වාජනයක් දිහා බැලලා එක්ක අර මැටි වලින් හදාගත්ත රවුමක් දිහා බැලලා මේ පඨවි ගසින මේ කසුණු පිරියම් කියලා ත්‍රිපිටකයේ තියෙන වැරදි ක්‍රමය ප්‍රාණයාම ක්‍රමය සම්මත සම්ප්‍රදාය ක්‍රමය කරන්න පුළුවන් එකත් භාවනාවක් ඒකෙනු ධ්‍යාන ලැබෙනවා ඒකෙනුත් తాවකාලික සුවයක් ලැබෙනවා ඒ తాවකාලික සාහනය සුවය සුවය මිනිසුන්ට ඒ නිසා ඒකට ලොල් වෙනවා ඒකට ගිජු වෙනවා ඒකෙන් මත් වෙනවා ඒ අනුව නිවන පැහැලා යනවා ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේ ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය පළමු කොටම අහන්න ඕන අහලා සුතමේ ඥානය ලබා ගන්න පළවෙනි බුද්ධ ඥානය සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥාන සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානේ නැතුව ඊට එහායින් එන සීලමේ ඥානේ භාවනාමේ ඥානේ මග්ගේ මග්ග ඥාන දර්ශනේ යථාභූත ඥාන දර්ශනේ විමුක්ති ඥාන දර්ශනය රාග විරාග කිරීම අවිද්‍යා විද්‍යා බවට පත් කිරීම කරන්න පුළුවන් කමක් නැහැ වට විවට කරන්න බෑ සන්ධි විසන්ධි කරන්න බෑ සංකාර විසංකාර කරන්න දැනගන්න ඕනේ යම. ඒ නිසා මේ සන්ධි වන හැටි සම්බන්ධ වන හැටි සමුදය උපදින හැටි තේරුම් ගත්ත කෙනෙක් කෙනෙකුට විසංකාර කරන්න බෑ විසන්ධි වෙන්න බෑ. මේ සන්ධි වලින් මේ බැඳීමෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක නිවැරදි ආකාරයට තමන්ට කරගන්න පුළුවන් ආකාරයට දැනුමක් ලබාගත යුතුයි ලබාගන්න පුළුවන් ආකාරයට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව විග්‍රහ කළ යුතුයි ඒකයි බුද්ධ ධර්මය ඒකයි බුද්ධ ශාසනයේ පවතින ඒ මිසක් මේ සිවුරු ඇඳගත්ත වැඳුම් පිදුම් යදුම් පැතුම් කරන ඔය මල් පූජා කරලා ප්‍රාර්ථනා කරලා භක්තියෙන් කටයුතු කරන පිරිසක් මොන්ඩිසෝරිය වගේ හදන එක බුද්ධ ශාසනය කියලා ගන්න පුළුවන් කමක් නැහැ. බුද්ධ ශාසනය කියන්නේ බව උදුරා දමන්නට උපකාර වන පිරිසක් නිර්මාණය කිරීම සකස් කිරීම රාග බව ද්වේෂ බව මෝහ බව හිතෙන් තම තමන්ගේ හිතෙන් උදුරා දමන්නට උපකාර වන ධර්මයක් මාර්ගචරියාවක් පිළිවෙතක් කරණීය ධර්ම කොටසක් අනුගමනය කරන පිරිසක් ඉන්නවා නම් අන්න එතන බුද්ධ ශාසනයක් පවතිනවා ඒ නැතුව මේ පන්සල් කියන ආයතන හෝ ඔය කියන ආරණ්‍ය කියන තැන් හෝ භාවනා මධ්‍යස්ථාන කියන තැන් හෝ තිබුණට බුද්ධ ශාසනයක් ඇත්තේ නැහැ ඒවා මිනිස්සු අතරමං කරන තැන් වුණොත් එහෙම ඒක විශාල අනන්තරී පාප කර්මයක් බවට සංඝ බේදයක් බවට පත් වෙන බව පැහැදිලිව තේරුම් ගත ඉතින් ඒක නිසා පින්වතුනි මේ සෑම් පිංගතෙක්ම කල්පනා කරගන්න ඕන මේ බුද්ධ දේශනාවේ මූලික කොටස් දෙකක් තියෙනවා. ඒකයි මේ ධර්ම දේශනාව කරන්නට හේතුනේ. පළවෙනි එක තමා පළවෙනි පියවර තමා ඥානතු. එහෙම නැත්නම් අපි අහලා දැනගත යුතු දේ දැනගන්න ඕන. දැනගන්න ඕන සාමාන්‍ය සම්මත සම්ප්‍රදායික ක්‍රමය නෙමෙයි. ඊට වඩා ගැඹුරු දැනුමක්. එනිසා මේ බුද්ධ දේශනාවේ ගැඹුරින් අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා දැනගන්න ඕන. ඒ වගේම මේ දැනීම තමා තුළින් මේ දැනුම අත්විඳ ගන්න කරගත යුතු දේ කරගන්න ඕන. ඒක අන්න එකයි භාවනාව. එනිසා දැන් ඔය සබ්බාසව සූත්‍රයේත් කරණීය මෙත්ත සූත්‍රයේත් බොහෝ සූත්‍රවලක් තියෙන මේ දසනේන පහතබ්බා දසනීයන් සම්පේජනීයානං කියන එක මේ දැනුම පිළිබඳ දෘෂ්ටිය පිළිබඳව දැක්ම පිළිබඳව සෝතාපන්න ඵලයට පත්වීම පිළිබඳව කරලා තියෙන විග්‍රහයක් සම්මාදිට්ඨිය ධම්මෝ සම්දිට්ඨිකෝ ආදී වචනෙන් කියලා තියෙනවා. එනිසා මේ සම්බන්ධතාවය ඇති වෙන හැටි දැක ගන්න ඕන සන්දේශේති කිව්වේ ඒකයි විග්‍රහ කළේ. ඒ වගේම මේ සංවලින් මිදී නිදහස් වෙන හැටි දැක ගන්න ඕන දැන ගන්න ඕන අහ ගන්න ඕන තේරුම් ගන්න සම්මාදපේටි කිව්වේ ඒකයි. ඒ අනුව සමුත්‍යේදී කියන්නේ කරගත යුතු දේ. ඒ අනුව තමයි සම්පහන්සේති කියන මේ බුද්ධ ඥාන පද හතර චූලාත්තිපදෝපම සූත්‍රයේ පැහැදිලිව පිළිසිදුව බුදුහාමුදුරුව ජානිසෝනි බ්‍රාහ්මණයට විග්‍රහ සහිතව විස්තර සහිතව ප්‍රායෝගිකව කරලා තියෙන්නේ කියලා දීලා තියෙන්නේ තේරුම් කරලා දීලා තියෙන්නේ. එනිසා ඔය ජානිසෝනි බ්‍රාහ්මණයත් පෘථග්ජන පුද්ගලයෙක්. නමුත් මේ චූලාත්තිපදෝපම සූත්‍රයේ ඔය බුද්ධ ඥාන පද හතර තේරුම් ගත්තට පස්සේ ජානිසෝනි බ්‍රාහ්මණයත් දැනගන්න ඕනේ ඒවා දැනගත්තා. ඒ අනුව අර තිසරණ තරණගේ බුද්ධ ශ්‍රාවකයෙක් බවට දර්ශනීනම් සංවේජිනියනම් කියන තත්ත්වයට පත් වුණා. එහෙම නැත්නම් මේ දර්ශනය බුද්ධ දර්ශනය ලැබුණා. එනිසා මගපල සාක්ෂාත් කරගන්න පාරට බැස්සා. එනිසා මේ පාරට බහින්න නම් අපි දැනගත යුතු දේ දැනගන්න ඕන. මේ පාර සුද්ධ පවිත්‍ර කරගන්න ඕන. පාර හදාගන්න පුළුවන් තමන්ට. කැලේ දැන් මේ අඳුරේ කැලේ අතපත ගගා යන්න පුද්ගලයෝ. අඳුර කියන්නේ රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර. ඒකෙන් තමයි මේ කැලයක්, වනයක්, අන්ධකාර තත්වයක් පැවැත්මක් සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන සෝතාපන්න ඵලයට පත් වෙන්න නම් මාර්ගඵල ලබන්න නම් ඔය කියන සම්මත සම්ප්‍රදායික භාවනා ක්‍රමය අද කරන විදියට කරලා කිසි කෙනෙකුට මගඵල ලබන්නට පුළුවන් ක්‍රමයක් නෑ කියන එක මම අලෝධාරණයෙන් ඕනම කෙනෙකුට ප්‍රකාශ කරන්න කැමතියි. හැබැයි මේ මගඵල ලබනවා කියන්නේ තමන්ගේ දෘෂ්ටිය මෙතෙක් කල් මේ පංචස්කන්ධය සාරයි, නිත්‍යයි, සුඛයි, අත්තයි කියලා වැරදි වූ ආකාරයට මේ පැවැත්ම පිළිබඳව, ජීවත්වීම පිළිබඳව, පංචස්කන්ධය පිළිබඳව, සැප පිළිබඳව, දුක පිළිබඳව මෙතෙක් කල් පැවති වැරදි දෘෂ්ටිය, ආකල්පය, දැක්ම තමන් විසින් වෙනස් කරගන්නට මේ බණ අහන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් ධර්මය, ගැඹුරු ධර්මය තමන් විසින් දැනගන්න ඕන. අහලා දැනගන්න. ඒක ඊගාවට කර ගැනීම තමා භාවනාව කියන්නේ. ඒ නිසා භාවේ තබ්බංච භාවිතං කියන්නේ භාවිතාය, ආසේවිතාය, භාවිතාය, බහුලීකතාය, යානිකතාය, වත්තුකතාය, සුතමරද්දාය, පරිචිතාය කියලා බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා බහුලව අර යහපත් දේ කරගත යුතු දේ කරණීය ධර්ම භාවිතා කිරීමත්, නොකල යුතු අකරණීය ධර්ම බැහැර කිරීමත් දෙකම භාවයේ තබ්බංච භාවිතම් පහතබ්බංච පහිනම්. ඒ නිසා භාවනාව කියන්නේ ඔය කියන ගල් රූපයක් වගේ, එහෙම නැත්නම් ඔය කියන හුලං ඇද ඇද හෝ ඔය බඩ පිම්බීම ඇකිලීම බැලීම හෝ ඔය කියන භාවනා මධ්‍යස්ථානවල ගිය ගමන් දෙන ඔය කර්මස්ථාන හෝ ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් මගඵල ලබන්නට උපකාර වන කර්මස්ථානයම නෙමේ ඒව අර උපනිෂද් ධර්මයේ, ජෛන ආගමේ සම්මතයක්, සම්ප්‍රදායක් හැටියට බුදුහාමුදුරුවෝ අර බෝසත් කාලේ වැරදි විදියට භාවනා කරපු ඔය භාවනා ක්‍රමයක්. ඒකත් භාවනා ක්‍රමයක්. හැබැයි තෙන්දි ධ්‍යාන ලබන්න පුළුවන් අනාර්ය ධ්‍යාන. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ ධ්‍යාන ලබන්න නෙමේ මගඵල සාක්ෂාත් කරගන්න. මේ කෙලෙස් මුලින් සමුච්ඡේද වශයෙන්, සමුග්ඝාත වශයෙන් උදුරා අස්කරන්න හිතේ උපදින කෙලෙස්. අර කියන ප්‍රාණයාම භාවනාව, අර සමත භාවනාව, අනාර්ය භාවනාව ඔය කියන කෙලෙස් කොටස් දෙකක් පමණක් තාවකාලිකව යටපත් කරලා ලබන සුවයක්, සාහනයක් ලබා ගැනීම. එනිසා ඒ සුවයෙන් මිනිසු මත් වෙනවා. මේ මත්වීම ඒ සුවෙනුත්, ආමිස සුවෙනුත්, ඒ ධ්‍යානවලිනුත් මත් වෙනවා. එනිසා මේ දෙකේ වෙනස හොඳට තේරුම් ගන්න ඕන. මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මේ අනික් අය කරපු ඒ එදා සම්මතයෙන් සම්ප්‍රදායෙන් තිබුණු ඒ ක්‍රමය කළා නම් එහෙමනම් ඒක බුදුහාමුදුරුවන්ට ගැලපෙන දෙයක් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ එතෙක් සම්මතයෙන් සම්ප්‍රදායෙන් පැවති දේ වෙනස් කළා, අලුතෙන් අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා ඉදිරිපත් කළා, මිනිසුන්ට මේ ප්‍රඥා විමුක්තිය ලබා ගන්න උපකාර වන ආකාරයට මේ කෙලෙස් ධර්ම නික්ලේශී තත්වයට නැවත නූපදින තත්වයට අනුපාද වශයෙන්ම උදුරා දමන්නට උපකාර වෙන ආකාරයට ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දේශනා කළා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම කරගත යුතු දේ. හැබැයි දැනගත්තේ නැත්නම් අහගත්තේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් තථාභූත ඥාන දර්ශනයක් නැත්නම් දසනේන සම්පන්න වෙන්නේ නැත්නම් දසනියනම් පහතබ්බං කියන ධර්මයට පත්ුනේ නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගන්න බෑ. හැබැයි ධ්‍යාන ලැබෙන්න පුළුවන්. අනර්ය ධ්‍යාන ලැබෙනවා. අනර්ය ධ්‍යාන වලට ඔය මොකක්වත් අවශ්‍ය නැහැ. ඒ නිසා මේ හැම පින්වතෙක්ම කල්පනා කරගන්න ඕන මේ බුද්ධ දේශනාවේ බුද්ධ භාවනාව කියන එකත් අර බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්න පෙර බෝසත් කාලේ සහ ඊට ඉස්සෙල්ලා මේ රටේ ලෝකේ මිනිසුන් අතරත් උපනිෂද් ධර්මයේ ජෛන ධර්මයේ තිබුණු ප්‍රාණයාම භාවනාවත් එකක් එහෙම නෙමේ දෙකක්. හැබැයි ඒ ජෛන දර්ශනේ උපනිෂද් දර්ශනේ ওই සිවාගමේ වේදාගමේ වගේ තැන්වල තිබුණු ඒ භාවනා ක්‍රමය ඕන කෙනෙකුට දැනුමක් ලැබුව ලබා ගන්න පුළුවන් කරගන්න පුළුවන් ඒ සුවය සුවයක් ඒක ආමිෂ සුවයක් ඒක මේ පැවැත්ම තුළම ලබන්න පුළුවන් උපරිම සුවයක්. ඒ නිසා ඒ සුවයට මිනිසු මත් වුණා. ඒ නිසා ඒක පහසු ක්‍රමයක් ඒක කරමින් මිනිසු අතරමං වුණා. දිගින් දිගටම අර බ්‍රහ්මත්වයට දේවත්වයට පත්වෙවි. මේ අනාර්ය අසඤ්ඤතල වලට ගිහිල්ලා ඔය නේව සංඥා නා සංඥා කියන තත්වයෙන් එතෙන්දි තාවකාලික නිවනක් සුවයක් ඒ මිනිසුත් වින්දා. ඒකට මුලා වුණා. හැබැයි නැවත සතර අපාය යන්න ඔය සියලුම ඔය සතර අසඤ්ඤතල වලට ගියා. ආකාසඤ්ඤාණඤ්ඤායතනේ විඤ්ඤාණඤ්ඤායතනේ ආකිඤ්ඤාණඤ්ඤායතනේ නේව සංඥා නා සංඥා කියන තත්වයේ තමයි අර බ්‍රහ්මජාලයට අහු වෙලා යන්නේ. ඒ සියලුම අය කවදා හෝ සෝතාපන්න ඵලයට පත් උනේ නැත්නම් නියත වශයෙන්ම අපාය යන්න සිද්ධ වෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. එනිසා අපායෙන් මිදිලා නැහැ. නමුත් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා මේ දසනීන සම්පන්න වූ පුද්ගලයා දසනියානම් පහතබ්බං කියන පුද්ගලයා නියත වශයෙන්ම නියත සම්බෝධි පරායනෙන්ම සතර අපායෙන් මිදුණු පටිසෝතගාමි වූ නිවන කරාම යන නොනවතාම නිවන් මඟ අනුගමනය කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒකයි භාවනාව. ඉතින් ඒ නිසා මේ පිංගතුන් සම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ භාවනාව කියන්නේ අපි අහලා දැනගෙන නිවැරදි ආකාරයට යථාභූත ඥාන දර්ශනයක් ලබාගෙන මගේ මග ඥාන දර්ශනය ලබාගත්තට පස්සේ අනුගමනය කළ යුතු මාර්ගචරියාව තමා භාවනාව. භාවනාවට පෙර අහලා දැනගත යුතු දේ දැනුම මිනිහෙකුට ලබා ගන්නටයි බුදුහාමුදුරුවෝ මේ අවුරුදු 45ක් තුල ධර්මයේ දේශනා කළේ කියන එක හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන. මේකට උදාහරණ ත්‍රිපිටකයේ ආලෝක සූත්‍රය, අඟුලිමාල සූත්‍රය, බාහ්‍ය සූත්‍රය, මෙහෙම ඕනම සූත්‍රයකින් මේක විග්‍රහ කර හැකි. ඔය කිසිම කෙනෙක් ආලෝකයක් සේවා හෝ බාහ්‍යතුමා හෝ අඟුලිමාල හාමුදුරුව හෝ කිසි කෙනෙක් භාවනා කළා නෙමෙයි මේ මඟපල ලැබුවේ. මේ ඔය කියන දැක්ම, ඔය දර්ශනය, ඔය අහලා දැනගත යුතු දේ දැනගෙන කියන එක නිවැරදි වශයෙන්ම හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. මේකයි බුද්ධ ධර්ම. ඒ නිසා මේ පින්වතුන්ටත් මේ ධර්මය මේ පළමු කොටම මේ දැනගත යුතු දේ දැනගත්තට පස්සේ කාර්වත් කර්මස්ථාන ආචාර්යවරයෙක් ඕනේ තමන්ගේ දැනුම අනුව ඒ හේතුඵල ධර්මයට බහගල්පා බලා කරගත යුතු දේ භාවනාව කරගන්න පුළුවන් බව පැහැදිලිව තේරුම් ගන්න. නෑ මෙහෙමයි වුණේ. දැන් අනන්ත ලක්ෂණ නෙමෙයි මේක. අනාත්ම ලක්ෂණ කියලයි ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියෙන්නේ. මේක අනාත්ම ලක්ෂණ නෙමෙයි. මේක අනත්ත ලක්ෂණ කන. කන කියන්නේ මොකද්ද? කපනවා. කපන්න ඕනේ මොනවද? කෙලෙස් බැමි තුන කපන්නට උපකාර වූ බලවත්ම බැම්ම මොකද්ද? අත්ත. අත්ත තමයි බලවත් බැම්ම. අනික් බැම් දෙක මොකද්ද? නිච්ච සුඛ. බැමි තුනක් තියෙනවා. නිච්ච සුඛ අත්ත. රාග ద్వේෂ මෝහ තුනටම නිච්ච සුඛ අත්ත අදාළයි. ඒ නිසා මේ බැමි කපන්න බුදුහාමුදුරුව කපන හැටි දැනගන්න ඕන. නැතුව බෑනේ. කපන්න ඕනේ කවුද? බුදුහාමුදුරන්ට පුළුවන්ද පොණ්ණංජ තාපසයාගේ බැමි කපන්න? පස්වග මහණුන්ගේ බැමි කපන්න පුළුවන්ද බුදුහාමුදුරන්ට? බෑ. බුදුහාමුදුරුව ඒ අයව දැනුවත් කළා මේ බැමි උපදවා ගන්නේ තමන්. මේ උපදවා ගන්න බැමි කපන්න ඕන තමන්. ඒකයි මේ අනත්ත ලක්ෂණ සූත්‍රය පැහැදිලිව දේශනා කරාම මේ නිච්ච සුඛාත්ත තුනම කැපුණා. ඒ අනුව පස්වග මහණුන්ම අරහත්ත්වයට පත් වුණා. මාසයකටත් වැඩිය කාලයක් ගත වුණා කියලා ආර්ය පරිශ්‍රයෙන් සූත්‍රයේ තියෙනවා. දෙන්නෙක්ව පිණිසුන් ගාව වැඩිය තුන් දෙනෙකුට දේශනා කළා. තුන් දෙනෙකුට මෙහෙම දැන් මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළේ ඔය කියන මාසෙට පස්සේ. තේරුණාද? අන්තිමට. දැන් ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ මේ සියලුම දේවල් ඉගැන්වුව දේවල් නැවත කෙටි කරලා සරල කරලා අපි අද දන්න සූත්‍රය. තේරුණාද? ඒක තමයි. දැන් ඔය පස්වග මහණුන් ඔය භාවනා කර කර අවුරුදු ගාණක් හිටියට ඒ පුද්ගලයෝ දැනගෙන හිටියද මේවා? නෑ. ඒකයි කිව්වේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. දැන් ඔය ධර්මය දැන් ඔය ධර්මයේ කියා දෙනකොට විරජං වීතමල අර විඤ්ඤාකොණ්ඩඤ්ඤ අඤ්ඤාමුණා. ඉස්සර හිටියේ විඤ්ඤාකොණ්ඩයි. දැන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ බවට පත්තු. දැන් විඥාණයෙන් වැඩ කරන හැම පුද්ගලයෙක්ම විඤ්ඤාකොණ්ඩඤ්ඤ කෙනෙක්. හැබැයි මේ දසනේන සම්පන්න වුණාම දසනේන පහත බාම තමන්ගේ මේ වැරදි දෘෂ්ටිය වෙනස් වුණාම අඥා වෙනවා. විඥාඥා වෙනවා. ඊට පස්සේ අරහත් වුණාම නඥා වෙනවා. නෑ එහෙම කියලා නෑ. ආර්ය පරිශ්‍රයෙන් සූත්‍රය කියලා තියෙන්නේ මේ අන්තිමට තමයි ආර්ය පරිශ්‍රයෙන් සූත්‍රය දේශනා කරන්නේ. ධම්මචක්ක මුලින්ම ගිහිල්ලා බුදුහාමුදුරුව ටික 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 මේ ධර්මය කියලා දුන්න. එතකොට දැනුවත්කමක් ලැබුණා. දැන් මේ ඔය උගන්නන හැටි තමයි වැරදි. දැන් ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළ වැඩ නැහැ. චතුර පටිච්චසමුප්පාද ධර්ම නැතුව, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාංග නැතුව, සංවර සංසිඳීම නැතුව. ඔතෙන්දි සංවර සංසිඳීම සම්මා තුනම උගන්වලා තියෙනවා. සංදේශනා වෙන ඥානපද හතරම කියා දීලා
තියෙනවා.
දැන් බුදුහාමුදුරුවම කියවනේ මමම බෝසත් කාලේ පුබ්බේව මේ සම්බෝධා අනබි සම්බුද්දස අසම්බුද්දස කාලේ අෂ්ටමාපත්තිය ලබාගෙන තිබුණා. අභිඥා ලබාගෙන තිබුණා. චේතෝ විමුක්තිය ලබාගෙන තිබුණා. ධ්‍යාන අටටම ගිහින් හිටියා. හැබැයි දැනගෙන හිටියේ නැත්තේ මොකද්ද? පටිච්ච සමුප්පාද වෙන බව. මොකද්ද පටිච්ච සමුප්පාද? ඔය කියන වචන ටික නෙමෙයි. ඔය කියන වචන ටික පටිච්ච සමුප්පාද ධර්මය විග්‍රහ කරන්න අපි මේ ආද භාවිතා කරන්නේ. තමන්ගේ හිතට ඇහැට රූපයක් දැක්කාම පටිච්ච වෙන හැටි. පටිච්ච වෙලා මේ විඥානය උපාදින හැටි. උපා විඥානයක් උපාදුනාම තින්නම් සංගති තුන අනුව වේදනාවක් උපදින හැටි. ඒ වේදනාව අනුව අපි තැනක හා වෙන හැටි, බැඳෙන හැටි. ඒ හා වුණ තැන, බැඳෙන තැන උපාදානය කරගන්න හැටි. ඒ උපාදානය කරගත්තාම සමුදේ බිහි වෙලා අපිව මේ සංසාරෙට ගමන යන මේ බැමි තුන සකස් වෙන හැටි වෙන මොකක්වත් නෙමෙයි. ඒ මිසක් ඔය දැන් ඔය කියන වචන ටිකෙන් විතරක් හරියන්නේ නැහැ. ඒවා ඉතින් ඒ කාලේ හැටියට ඒ ලංකාවේ හිටිය මිනිස්සු ජම්බුද්දීපේ හිටිය අයගේ නම් එවනම්. නමුත් ත්‍රිපිටකයේ තියෙන බොහෝ නම් ගතියකට අදාළව පස්සේ විග්‍රහ කරලා තියෙනවා ලියනකොට. ඒ ගතිය මතු කරලා දෙන්න දැන් සිද්ධාර්ථ කියන්නේ ඒ ගතිය. එහෙම තියෙනවා. නමුත් ඒ නම් හැටියට පස්සේ දැන් යසගුල පුත්‍රයා මේ තව ජටිල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප මෙයා නම් ඒ කාලේ තිබුණ නම්. ඒ නිසා ත්‍රිපිටකයේ තියෙන සියලුම නම් මේ ගතියකට අදාළ නැහැ. ලෝකෙ තුල තියෙන සියලුම දේවල් නිවනට බාධයි. දැන් නිවනට උපකාර වෙන්නේ මොකද්ද? සම්මා. දැන් මෙතන තියෙන්නේ මේක තේරුම් මොකද්ද? සම්මා දිට්ඨි. මේ දිට්ඨිය මා කියන්නේ මිදී යන මොන දිට්ඨියද? රාග දිට්ඨිය, ද්වේෂ දිට්ඨිය, මෝහ දිට්ඨිය තුනේම එකතුව සම්. එතකොට මිදී නිදහස් වෙන්න ඕන මොන දිට්ඨියද? රාගය යහපත් සුවයි හොඳයි නිත්‍යයි සුඛයි අත්තයි ඒක පිරිසිදු ඒකෙන් ආසාදයක් සුවයක් ලැබනවා කියන වැරදි දැක්ම. ඒකෙන් මිදී නිදහස් වීම සම්මා දිට්ඨි. දැන් මේ දිට්ඨි කියන එක කොහොමවත් වැරදිව කොයි විදියෙන් හරි හැබැයි සම්මා දිට්ඨි කිව්වහම ඒ දිට්ඨියෙන් මිදී වැරදි දිට්ඨියෙන් මිදී නිදහස් වීම කියන අර්ථය තියෙනවා. ඒවා ලෝකෙ තුල ඒවා ලෞකිකත්වයේ තුල තියෙන එක කොටස් දෙකක් තියෙනවා. හොඳ යහපත් නිවැරදි දැක්මක් තියෙනවා. නරක යහපත් වැරදි දැක්මක් තියෙනවා. දෙකම ලෝකෙ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ දැක්ම මේ දෘෂ්ටිය ඒක ඒ දිට්ටි කියලා ඊට පස්සේ කිව්වේ සම්මා දිට්ටි කියලා. ධම්මෝ සං දිට්ටිකෝ කියලා. එනිසා මේ සියලු දිට්ටි වලින් ලෝකයේ තුල තියෙන හොඳ යහපත් වගේම වැරදි අයහපත් දෙපැත්තෙන්ම මිදී නිදහස් වෙන එක සම්මා දිට්ඨි. විශේෂයෙන් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් රාගයේ ද්වේෂයේ මෝහය ප්‍රියයි මනාපයි මිහිරි නිත්‍යයි සුඛයි අත්තයි කියලා දකින මේ වැරදි දැක්මෙන් මිදී නිදහස් වීම පංචස්කන්ධයේ යහපත් වටිනවා හොඳයි කියලා අල්ලගෙන උපාදානය කරගෙන එකතු කරගෙන ගොඩ ගහ ගන්නවා හොඳයි යහපත් කියලා ඒක වටිනවා සාරයි ඒක මම ඇහැ කන නාසය දිවකය මන පිනවන ආස්වාදයක් ලැබනවා කියන මේ වැරදි දැක්මෙන් මිදී නිදහස් වීම සම්මා දිට්ඨිය. ඒක දකින්නකම් නිවනක් නම් නැහැ. දැන් හැම පෘථග්ජන පුද්ගලයෙක්ම පංචස්කන්ධය වටිනවා හොඳයි සාරයි. තමන්ගේ ඇහැට කනට නාසයට දිවට කයට මනට ප්‍රිය දේවල් නිත්‍යයි සුඛයි අත්තයි ඒවා හොඳයි ඒවා ප්‍රියයි ඒවා මනාපයි. මේ දැක්ම තමයි හැම තැනකම සියලු වැරදි වලට සියලු දුක් වලට සියලු ආබාධ වලට හේතු වෙන්නේ. බොහොම සුළු දෙයක් මෙතෙන්දි වෙන්නේ. මොකද්ද දෘෂ්ටිය? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඕක තමයි දෘෂ්ටිය. වෙන මොකක්වත් නෙමෙයි. මේක තමයි නිවැරදි දෘෂ්ටියෙන් මිදී නිදහස් වෙන්න ක්‍රමය. ඔය ඕකට අයිති. ඕකට අයිති. ඕකට අයිති. යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් මේක බොහොම කෙටියෙන් සිංහලෙන් කිව්වොත් මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම පෘථග්ජන පුද්ගලයාට තියෙන ලොකුම සැපය සුවය ආමිෂය බලය සියලුම දේ. හරිද? මුදල් හදල් ඉඩකඩම් ගේ දොර යාන වාහන මේ එකී මෙකී නොකී රත්තරම් බඩු ඇඳුම් කැඩුම් සැප පහසුකම් මේ සියලුම දේ අයිති ඔය කියන පංචස්කන්ධේ. ඒවා වටිනවා, හොඳයි, සාරයි, ප්‍රියයි, මනාපයි එකතු කරගෙන ගොඩ ගහ ගන්න එක තරම් වටිනා දෙයක් සුවයක් නැහැ කියන දැක්ම දකින තාක්කල් මේකේ තියෙන ආදීනම නොදකින තාක්කල් ඒ පුද්ගලයා ඒවා එකතු කරනවා. ඒකට එකතු කරන තාක්කල් ඒ පුද්ගලයා දුකට පත් වෙනවා. ඇයි? මේ පංචස්කන්ධය තමන්ට කැමතිදේ තමන්ට රිසිදේ මනාපදේ ඕන කරන ආකාරයට නවත්තන්න පවත්තන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. පුළුවන් නම් නිවනක් ඕනෙත් නැහැ. පුළුවන් නම් නිවනක් අවශ්‍ය නැහැ. එච්චරයි. ඒ නිසා ඔය සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියපු එක තමයි හරියට තේරුම් ගන්න. ඒක තමයි චතුරාර්ය සත්‍ය මුල්ම දුක්ඛාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ. මේක නාම රූප කිව්වහම රූප තමයි අමුල. රූප කියන්නේ මොකද්ද? ආයෝ පංචස්කන්ධයේ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. දැන් ඔය රූප අපි රූපයක් නැතුව රූපී අරූපී දෙපැත්තම අපිට රූපයක් නැතුව උපාදානය කරගන්න බෑ. හරිද? රූපයක් නැතුව අපි උපාදාන. හැබැයි ඔය රූපයක් ඇතුව උපාදානය කරගත්ත සියලුම දේ රූපේ වටිනවා. ඒකනේ අර රූපන් නිච්ච සුඛ අත්. රූපේ නිසා තමයි වේදනාව, වේදනාව නිසා තමයි සංඥාව, සංඥාව නිසා තමයි සංකාර, සංකාර නිසා තමයි විඥාන ශක්තියක් උපදන්නේ. ඒක නිසා මේක මේ අතේ ඇඟිලි පහ එකට මිසක් එකක් නෙමෙයි. එතකොට ඔය උපාදානය කරගත්ත දේ නිසා වේදනාවක්, සංඥාවක්, චේතනාවක් පස්ස මනසිකාරය ඇති කරනවා. මේ මානසිකාරය ඇති කර ගැනීම නිසා තමයි අර චේතනාවක් ඇති වෙලා සංකාර කරලා විඥාන ශක්තියක් උපදවාගෙන මේ පැවැත්ම දිගින් දිගටම පවත්වන්නේ. මම මේක දැන් උදාහරණයක් හැටියට කියන්නේ. මේ නාම රූප හොඳට තේරුම් ගන්න. දැන් අපිට මේ කියන රූපය ඔය කියන අපි හිතන රූපය විතරක් නෙමෙයි. මේක ශබ්ද රූපයක්, ගන්ධ රූපයක්, රස රූපයක්, රූප හයක් තියෙනවා. දැන් අපි පාරේ යනකොට කොහේ හරි අපි හිතමු මේ අවුරුදු දවස් හින්දා හොඳ පැණි කැවුම් බදිනවා. ඔය පැණි කැවුම් කොහේ හරි ගෙදරක හරි කඩේක හරි බදිනකොට එක්කෝ වඩේ බදිනවා කියමුකෝ. ඔය වඩේ එකක් බදිනකොට ඔය සුවඳ එනවද නැද්ද? කොහාටද එන්නේ? නාසයට. ඔන්න දැන් පස්ස වුණා. මොකද්ද පස්ස වුණේ? සම්පස්ස වුණේ අර සුවඳ. ඒක අර ගඳ සුවඳයි පස්ස වුණේ. දැන් එකපාරට දැන් ඔය පිළිබඳව දැනුමක් තියෙන, එහෙම නැත්නම් ඔය පිළිබඳව අර පෙර පුරුද්දක් තියෙන වඩේ කාල වඩේ සුවඳ ඇති පුද්ගලයාට එකපාරට වඩේකේ නම එනවද? අන්න වඩේ බදිනවා. අර කටට කෙල උනනවද වඩේ රස? අර වඩේ කනකොට කරකර ගාලා කන රද්දේ එනවද? ඈ, ඔය ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට, හයට මොය වඩේ පිළිබඳ නාම රූප තියෙනවද නැද්ද? ඕකයි නාම රූප, වෙන මොකක්වත් නෙමෙයි. එතකොට තමා අපි අර වඩේ අයිතිකාරය බවට පත් වෙන්න කැමැත්තක්, ආසාවක්, අවශ්‍යතාවයක්, තණ්හාවක් තියෙන්නේ. ඒ අනුව තමා අපි වඩේ අයිතිකාර ජාතියට වඩේ අයිති කරගත්ත ජාතියට පත් වෙන්නේ. ඒ අනුව තමයි අර ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයෙන්. ඕකයි මේ පටිච්ච සමුප්පාද ධර්මය වෙන මොකක්වත් නෙමෙයි. මේ වගේ මේ ඇහැට විතරක් නෙමෙයි, කනට විතරක් නෙමෙයි, නාසයට, දිවට, ගායට, මනට, හයටම ඔය තත්ත්වය ඔය ආකාරයටම විග්‍රහයක් කරන්න පුළුවන්කම තියෙනවා ලැබෙනවා. ඒකයි පටිච්ච සමුප්පාද ධර්ම. නැතුව මේ කියපු ඔය අවිද්‍යාපත්‍ය සංඛාරා කිව්වට හරියන්න එකත් එකක්. හැබැයි ඒක ඒ විදිහට තමයි බුදුහාමුදුරුවෝ මේක කාටත් තේරුම් ගන්න පුළුවන් විදිහට විග්‍රහ කළේ අවිද්‍යාව. හැබැයි අපි මේක ඊට වඩා ගැඹුරෙන් දැනගන්න ඕනේ. මේ අපේ ඇහැටයි පටිච්ච වෙන්නේ, කනටයි පටිච්ච වෙන්නේ, නාසයටයි පටිච්ච වෙන්නේ, දිවටයි පටිච්ච වෙන්නේ, කායටයි පටිච්ච වෙන්නේ, මනසටයි පටිච්ච වෙන්නේ, වෙන කොහොමවත් පටිච්ච වෙන්නේ විදියක් නැහැ. පටිච්ච නුනොත් සංඋපාද වෙන්නේ නැහැ. තණ්හාවක් සම්බන්ධයක් උපාදානයක් බවට පත්වීමක් වෙන්නේ නැහැ. එනම් මොකෝ අනුපාදෝ නිබ්බාන. ආයතනිකින්මයි පටන් අරගෙන තියෙන්නේ. හැබැයි ඔය කියපු සලායතනෙන්මයි පටන් ගන්නෙ කොහොම වුණා? මේක මහා නිධාන සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. ඒකනේ දැන් මහා නිධාන සූත්‍රයේ බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරන්ට මේක පැහැදිලි කළා. දැන් ආනන්ද හාමුදුරුව පටිච්චසමුප්පාද දැන් හොඳට අහගෙන, හැබැයි දැන් ආනන්ද හාමුදුරුව සෝතාපන්න වෙලා, හරිද? ඒ සෝතාපන්න වෙලා ඉන්න හාමුදුරුවන් පටිච්ච ආනන්ද හාමුදුරන්ටයි මේ බුදුහාමුදුරුව මේ පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහ කළේ. බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරන්ට කිව්වා, ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරන්ට කිව්වා, භාග්‍යවතුන් වහන්සේ මම දැන් පටිච්චසමුප්පාද ධර්මය හොඳටම දන්නවා. ආනන්ද හාමුදුරුවන්ට කිව්වා, මා හේවං ආනන්ද අවච කියලා කිව්වා. වැරදි වචන වැරදි විදියට කියන්න එපා ආනන්ද, මේ පටිච්චසමුප්පාද ධර්මය බොහොම ගැඹීරයි, බොහොම දුරවබෝධයි, බොහොම ගැඹුරුයි. මේක තේරුම් ගන්න මේකට වඩා තව හුඟක් දේවල් තියෙනවා. දැන් මේ පටිච්චසමුප්පාද ධර්මය මේ ටිකක් වචන ටිකක් අහලා දැනගන්න පුළුවන්. මේක අර අපි කරගත යුතු දේ කරගන්නකොට තමයි, තේරුම් ගන්නකොට තමයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරින් අත්දැක ගන්න, අත්විඳ ගන්න, තේරුම් ගන්න පුළුවන්
වෙන්නේ.
අනිවාර්යයෙන්ම යනවා. ඒක තමයි පටිච්ච වීම. පටිච්ච වෙලා සංඋප්පාද වීම දෙකම තියෙනවා. දැන් පටිච්ච නුනොත් සංඋපාද වෙන්නේ නැහැ. සංඋපාද වෙනවා කියන්නේ මොකද? සම්බන්ධතාවයක් පැවැත්ම පවත්වාගෙන යන්න පංචස්කන්ධයේ උපාදානය කරගන්න උපකාර වන උවමනාවන සම්බන්ධයක් හිතේ බිහි වෙනවා. එතකොට ඇති වෙන්නේ සම්බන්ධයක්. ඒක දෙවෙනි වේසයක. ඒක දෙවෙනි වේසය. දැන් අපිට දැන් ධූරියන් කන්න සමහර මිනිස්සු කැමති නෑනේ. ඔය ධූරියන් ගෙඩියම ධූරියන් කන්න අප්‍රිය මිනිහෙකුට වමන යන තරම් අප්‍රිය. ඒක මොකද්ද? ඒත් පටිච්ච. ඒකත් අපි මේ දෙපැත්තත් ඔය ධූරියන් ගෙඩිය ප්‍රියයි අමෘතය වගේ සමහර කොටසකට ඔය ධූරියන් ගෙඩියම අප්‍රියයි වමන යන ධර්මයට තව දෙකම පටිච්ච. හැබැයි එක විදියට නෙමෙයි, එකක් ප්‍රිය භවෙන් පටිච්ච රාගෙන්, අනික දෙවෙනි වේසයෙන් අප්‍රිය භවෙන් පටිච්ච. ඒක පටිච්ච වෙලා කියලා තේරුම් ගන්න ඕනේ. දෙකම පටිච්ච, දෙපැත්තම පටිච්ච. දැන් අපිට ඔය පටිච්ච වීම ඔය දෙවෙනි වේසයෙන් තේරුම් ගන්න හුඟක්ම අමාරු. ඒකයි මේකේ වරද. හැබැයි දෙපැත්තෙන්ම පටිච්ච වෙනවා. දැන් තමන්ගේ ඉච්ඡනේ කැමැත්තනේ, අර ධූරයන් වලට අකමැත්ත. ඒකත් ඉච්ඡ. ඒකටත් දැන් බැඳි. ඒකට බැඳිලා තියෙන්නේ අර කැමැත්තෙන් නෙමෙයි අකමැත්තෙන්. ගැටුමක් එන්නේ. අපි අප්‍රිය කරනවා අමිහිරි ඒක පිළිකුල් කරනවා එහෙම නැත්නම් ඒක 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 දැන් අපි හිතන්නේ ඕන නැහැ මොකක්වත් නැහැ ඒක පාට දූරියෙන් ගඳ එනකොටම ඒක පාට නාය වහ ගන්නවා ඒ වගේ දැන් ඒක අපි අපේ හිත හදාගත්තොත් අර එක මිනිහෙකුට ඔය දූරියෙන් අමුත්තේ වගේ වෙන්නත් තව මිනිහෙකුට වමන යන තරම් එන්නත් කවුද පුරුදු කරගත්තේ හදාගත්තේ තමයි මේක හදාගන්න බැරි කමක් තියනවද පුළුවන් ඔය දැන් ඔය දූරියෙන් කන්න වමන යන ධර්මයට එන පුද්ගලයාට ඔයා දූරියෙන් නෙමෙයි කියලා මේක බැරි වෙලාවත් වෙන මොකක් හරි කියලා ඔය රස දුන්නොත් ඒ මිනිහා මේක අමුත්තේ වගේ පොයි ඒ වගේම මේ මිනිහාගේ මේ වැරදි පුරුද්ද හදාගන්න පුළුවන් හදාගන්න බැරි මොකද අර කියන දැඩි මිත්‍යා දෘෂ්ටිය අර කියන දැක්ම අර කියන දෘෂ්ටිය අර කියන ආකල්පේ වැරදි දෙයක් මේ සංසාරේ දැන් අපි උපන් දවසේ ඉඳන් අද වෙනකන් හදාගෙන ඇහිලා තියෙනවා කාගාවද වැරද්ද තියෙන්නේ තමන්ගේ දැක්මේ දෘෂ්ටියේ වරද මේක තේරුම් නොගැනීමයි නිවනට බාධා මේක තේරුම් ගන්න බැරි කමයි නිවන් නොලැබෙන්නේ තමන්ගේ හිත තමන්ට හදාගන්න පිරිසිදු කරගන්න උපේක්ඛා තත්වයටපත් කරගන්න පුළුවන් කියන මේ දැඩි අදිස්ථානයක් දැඩි දැනුමක් දැඩි අවබෝධයක් ලැබුණොත් ඒ පුද්ගලයා එතෙන්දිම සෝවාන් මේ සෝවාන් කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි මේ තමන්ගේ මෙතෙක් තිබුණු වැරදි දැක්ම වෙනස් කරගෙන ඒ උපේක්ඛා සිතක් ඇති කරගන්න පුළුවන් කියන නිවැරදි තත්වයටපත් කරගනි මොන මොන භාවනාව යුග නද්ද යුග කියන්නේ මොකද්ද යම් ක්‍රම දෙක කියන එක යුගය කියන්නේ දෙක දැන් බුදුහාමුදුරුව භාවනා ක්‍රම හතරක් දේශනා කළා කියලා සමත පුබ්බංගම විපස්සනා භාවනා ක්‍රම ඊට පස්සේ විපස්සනා පුබ්බංගම සමත භාවනා තුන්වෙනි එක බුදුහාමුදුරුව පස්සේ කාලෙක අනුදැනව දාලා නිර්දේශ කළා බොහෝ සූත්‍ර ධර්මවල දේශනා කළා යුග නද්ද භාවනාව හතරවෙනි එක ටිකක් ගැඹුරු එකක් ධම්ම උද්දච්ච විග්ගහිත මානසං කියන භාවනාවක් යුග නද්ද කියන්නේ සමත විපස්සනා දෙකම එකවරම එක මොහොතකම මේ යම් කිසි දෙයක් පිළිබඳව යම් නිමිත්තක් පිළිබඳව ඔය ඇහෙන් ගන්න රූප නිමිත්ත කනෙන් ගන්න ශබ්ද නිමිත්ත ගන්ධ සුගන්ධ දිවෙන් ගන්න රස කයෙන් ගන්න පහස ධම්ම නිමිති හය පිළිබඳවම මේ සමත විපස්සනා දෙකම එකටම කරන්න පුළුවන් භාවනා ක්‍රමයක් බුදුහාමුදුරුවෝ හොයලා දුන්නු. ඒක දැන් මං උදාහරණයක් අරගෙන කියන්නම්. දැන් මෙතෙන්දී හිත සමතේටපත් වෙන්නත් ඕන. ඒ වගේම මේ රාගය, ద్వේෂය, මෝහය කියන කෙලෙස් තුන හිතෙන් උදුරා දමන්නත් ඕන. හිත සමතේටපත් වීම සමත කෙලෙස් මුල් සහ මුලින්ම හිතෙන් උදුරා අස්කර නැවත කෙලෙස් නූපදින ආකාරයට හිත පිරිසිදු කර ගැනීම විපස්සනා. අනුපස්සනා විපස්සනා. දැන් අපි හිතමු පුද්ගලයෙකුට එක පාටම දැන් මෙතන ඉඳද්දිම එක පාටම මෙනෙහි වෙනවා තමන්ගේ හිතට තමන්ට වරදක් කරපු තමන්ට දුකක් දුන්න තමන්ට ගැළපෙන්නේ නැති දෙයක් කරපු පුද්ගලයෙක් තමන්ගෙම ගෙදර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් එක පාට හිතට එනවා හිතට ආපු ගමන් අපි මෙතෙන්දි මේ යුගනද්ද භාවනාව මෙතන ඉඳලම කරන්න පුළුවන් ආයි කොහෙවත් යන්න ඕනේ වර්තමාන මොහොතේ තමන්ගේ හිතට ආපු මේ අරමුණ දැන් ආවේ කොහාටද? ඔය අරමුණ ආවේ මොන ආයතනයටද? ඔය අරමුණ ආවේ මොන ආයතනයටද? මන ආයතනයට. දැන් ඇහැට නෙමෙයි කනට නෙමෙයි දිවට නෙමෙයි. හැබැයි ඇහැටත් අර පුද්ගලයාව මැවිලා පෙවුණා. අර පුද්ගලයා කරපු වරදක් Tamanට මැවිලා පෙවුණා. මේ සියලුම කරුණු හයම ඔය ආයතන හයටම ආවා. දැන් මෙතෙන්දි මේකේ ආදීනවාංශන්ත තමන් තේරුම් අරගෙන දැනගෙන මේ ධර්මය ඇහුව පුද්ගලයෙක් නම් මේ පටිච්ච වීමක් වෙනවා මෙතන. මේ පටිච්ච වීම නිසා දැන් නැවත අර කියන ද්වේෂය අලුතෙන් යටපත් වෙලා තිබුණු ද්වේෂය අලුතෙන් උපදලා බලනවා. අන්න උපපජ්ජති නෙමෙයි උපපජ්ජති. අර අලුතෙන් උපත ලැබුවා. මේ අලුතෙන් උපත ලැබීම නිසා මේ කැලස් බැම්ම ආයිත් අලුත් වෙනවා, අනුසය උපදිනවා කියන එක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන දැන් ඒ මොහොතේම අපි අපේ හිත සමතේටපත් කරගන්න ඒ පුද්ගලයා කෙරෙහි අපේ හිතේ තියෙන මේ ද්වේෂය යටපත් කරන්න මෙත්තානුස්සතිය වඩන්න ඕනේ. ඒක සමතේ. මෙත්තානුස්සතිය සමතයක්. හැබැයි ඒ සමතයෙන් අපි යටපත් කළාට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක අපේ හිතේ නිච්ච වෙලා. ඒ නිච්ච වීම අයින් කරන්න අනිච්ච අනුබසනා කළ නිච්ච සංඥාව ප්‍රහාණය කරන්න ඕනේ. ඒ වගේම අපේ හිතේ මේ අර තරහකාරයව නැවත මෙනෙහි කළ තරහකාරයට රිදවන්න වෛර කරන්න ඒක සුඛ වෙලා. ඒක සුව වෙලා. ඒක සුචි වෙලා. ඒක අපේ දුකට හේතු වෙන බව දැකලා දුක්ඛානුපස්සනාව වඩලා අර සුචි සුඛ සුභ අපේ හිතේ ඇති වෙන අර වැරදි චේතනාව අයින් කරන්න ඕන. ඒ වගේම මේ චේතනාව අර තරහකාරය අත් වෙලා. දැන් මම මගේ තරහකාරය. මේක නිසා මම අනාත වෙන බව තේරුම් අරගෙන අනත්ත අනුපස්සනා කරලා අර අත්ත් සංඥාව අර මඤ්ඤණාව අර අස්මිමානය හිතෙන් ඉවත් කරන්න. ඒ නිසා දැන් මෙතන මේ විපස්සනා අනුපස්සනා භාවනා කරන්න දැන් අර අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරලා නිච්ච දුක්ඛ අත්ත අයින් කරන්න ඕන. අර තරහකාරය පිළිබඳව අර තරහකාරය පිළිබඳව විතරක් නෙමෙයි දැන් අයින් වෙන්නේ. දැන් කාගේද හිතෙන් අයින් කරන්නේ මේ? තමන්ගේ හිතේ. තමන්ගේ හිතේ නිච්ච වෙලා තියෙනවා මේ තරහ හොඳයි, තරහකාරයෙක් මෙයා, මට තරහකාරයෙක්, මම මගේ, ඒ තමම ඒසෝ ආමස්මි ඒසෝ මේ අත්තාති කියලා දන්න. මේකෙන් අපි දැන් ඊගාවට අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා, ඒ නිච්ච සුඛාත්ත තුන අයින් කළාම නිබ්බිදා කියන ලැත්තට වත්. නිබ්බිදා කියන්නේ මොකෝ? අර තරහකාරයට අපි මෙතෙක් කල් අර තරහෙන් බැඳිලා තිබුණ සිත නිබ්බිදා වෙනවා. එකෙන් අභිනන්දනයක් ලැබීම අයින් වෙනවා. ඒ වගේම මේකට ඇලිලා නැහැ විරාග. ඒ වගේම මේ තරහ පිළිබඳව අපි රෝධ කරන්නේ නිරෝධ. ඒ නිසා මේ තරහ පටි නිසග්ග වෙනවා. මේ තරහ පටිපස්සදි කියන දත්තෙන් පටි නිසග්ග වෙනවා. ඒ අනුව අර තරහ උපාදානය කරගෙන තිබුණු තරහ ගතිය උපාදානය කරගෙන තියෙන මෙතන ගතිය. සබ්බූපදී පටි නිසග්ග. එතකොට මේක මේ දෙකම කරොත් අර මෙත්තානුස්සතිය වඩලා අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කරලා මරණානුස්සතිය වඩලා නිබ්බිදා විරාග නිරෝධ පටිනිසග්ග කරලා හැබැයි අයින් කරන්න කොටස් තියෙනවා. ඒවා අයින් කළොත් අරක වැඩුවොත් දැන් හිතේ අර තරහකාරය පිළිබඳ විතරක් නෙමෙයි සියලුම තරහකාරයන් පිළිබඳව තමන්ගේ හිතේ තිබුණ අර වැරදි ආකල්පේ වැරදි දැක්ම වැරදි දෘෂ්ටිය මිදින් දාසන ඔන්නෝකයි යුග නද්ද භාවනාව. දැන් මෙතෙන්දී තමන් හරියටම තේරුම් ගන්න ඕන තමන්ගේ හිතට ආවේ රාගයක්ද ද්වේෂයක්ද මෝහයක්ද. දැන් ඔය කියන ද්වේෂය ආවම මෙත්තානුස්සතිය හරි යුග නද්ද භාවනාව. බැරි වෙලාවත් ප්‍රිය දෙයකට ඇලීම. ඒකට ඕක හරියන්නේ නැහැ. ඒකට අපි අර ප්‍රිය දෙයට ඇලෙනවා කියන රාගයෙන් සමතේටපත් වෙන්න අසුභානුස්සතිය වඩන්න ඕන. අසුභානුස්සතිය වඩලා දැන් මේක නිච්ච වෙලා තියෙන්නේ. මේක සුභයි සුවයි සුචි මේක යහපත් කියලා. ඒ නිසා මේක කැමැතිසේ පවත්වන්න නිච්චසේ පවත්වන්න බෑ. ඒ නිසා අනිත්‍ය අනුපස්සනා කරන්න ඕන. ඒක සුව වෙලා තියෙන්නේ ඒක දුක්ඛානුපස්සතිය වඩන්න ඕන. ඒක අත් වෙලා තියෙන්නේ අනත්ත අනුපස්සනාව වඩන්න ඕන. ඒකටත් නිබ්බිදා නොබැනෙන්න ඕන. ඒකත් නොඇලෙන්න ඕන විරාග. ඒ අනුවත් රෝධන කරන්න ඕන නිරෝධානු. ඒකත් උපාදානය කරගන්න හොඳ නැහැ පටි නිස්සග් ගන්න පස්සත්. මේක යුගනද්ද භාවනාව. එතකොට අර කෙලෙස් මුලින්ම ගලෝලා කපලා අයින් කරන ක්‍රමය.
ස්වාමීන් වහන්සේ
දැන් මේක ඔය සියලුම දේවල් එක විනාඩියකදී කරන්න ක්‍රමයක් බුදුහාමුදුරුව ආයි කියා දීලා තියෙනවා. විනාඩියක් යන්නේ නැහැ. මේ සියලුම දේවල් එකතු කරලා බුදුහාමුදුරුව තව මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ වාක්‍යයක් කියලා දීලා. මොකද්ද වාක්‍ය? අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදිය. අර ඔක්කොම මේ ඇකේ ඇතුළේ තියෙන. හතම එකව කොල්ලව. ඒක තමයි යුගනද්ද භාවනාව. මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරපු යුගනද්ද භාවනාව තමයි 21 වරක්ම 21 පබ්බයක්ම කාය කායනුපස්සනාවේ 14 වරකු චිත්තානුපස්සන වේදනානුපස්සනාවේ එක්වරක් ධම්ම මේ වේදනාන චිත්තානුපස්සනාවේ එක්වරක් ධම්මානුපස්සනාවේ 5 වරක් 21 වරක් අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදිය. මේ උපාදානය කර ගැනීම තමයි ඔය ගති උපාදාන. ගති උපාදානය තමයි උදුරන්නේ. ගති තුනයි තියෙන්නේ. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය. අපි මේ අනික් පංචස්කන්ධය ඔක්කොම උපාදානය කරගන්නේ ඔය කියන ගති උපාදානය කර ගැනීම නිසා. ඒ නිසා ගති උදුරලා දැම්මනම් ගති විගති කළා, නැගති කළා නම් අර අගතියෙ මිදිලා නගති තත්වයට පත් වුණා නම් නියමයි. ඔව් ඒකත් උපයිකාල. ඒකත් දැන් අර පුද්ගලයා ගැන අපේ තරහක් නැහැ. අපේ ඇලීමකුත් නැහැ. අපේ යාළුකම මිත්‍රකමකුත් නැහැ. අපේ තරහක් වෛරයකුත් නැහැ. එතකොට අර අනිත්‍ය දුක්ඛ අනත් නිබ්බිදා කියන්නේ අර ඩූරියන් රසයි කියලා හිතන්න වමන යනෝ කියලා හිතන්නේ නැහැ. නිබ්බිදා කියන්නේ ඒකයි. ඒක පිළිබඳව රෝධ කරන්නේත් නැහැ. අර රෝධ කිරීම තමයි වමන යන හේතුව. අර රෝධ කිරීම තමයි ඩූරියන් හොයන්නේ හේතුව. ඒ නිසා දෙපැත්තටම යන්නේ නැහැ. දෙපැත්තටම යන්න මුල මොකද්ද, හේතුව මොකද්ද? රෝධ කිරීම. රෝධ කරන්නේ කොහෙන්ද? හිතේ. මේ හිතේ රෝධ කිරීම කාටවත් පේන්නේ නැහැ. දැන් අපි ඇහෙන් අපිට ප්‍රියමනාප ඇඳුමක් හරි මලක් හරි ගහක් හරි පුද්ගලයෙක් හරි සතෙක් හරි බල්ලෙක් පූසෙක් හරි දැක්කහම අපි රෝධ කරේ නැත්නම් අපි ඕකට ඇලෙනවා, සංකාර කරනවා නෑ. දැන් අපි එමුණු දැක්කා දිත්තේව දිත්තමත්තා භවිෂති, සුතේව සුතමත්තා භවිෂති, විඤ්ඤතේ මුතේව මුතමත්තා භවිෂති, විඤ්ඤතේ විඤ්ඤාතමත්තා. ඉවරයි. ඕක තමයි කෙටිම විග්‍රහය. උද්දච්ච විග්‍රහිත වෙනවා. උද්දච්ච විචිකිච්ඡා ඔක්කොම නැතිලා උද්දච්චයම නැති වෙනවා. උද අර දැන් අර අපි ප්‍රිය දෙයක් දැක්කහම හිත උද්දච්චයටපත් වෙනවා. නරක දෙයක් දැක්කහම ඒත් හිත උද්දච්චයටපත් වෙනවා. උද්දච්ච ඒකත් ඇති වෙනවා. ඒකට මූල මොකද්ද? උද්දච්චය. එතෙන්දි චයන්න කියන්න බෑ. චක්කුංච න පටිච්ච රූපේ චයන්න නෑ එතන. චක්කුංච න පටිච්ච රූපේ චයන්න කිව්වොත් වැරදි. එහෙමනම් පටිච්ච වෙනවා. අනුපාදේ නිබ්බාන. ඒ සිද්ධ වෙන්නේ චක්කුංච න පටිච්ච රූපේ අනුපාදෝ නිබ්බාන. සෝතංච න පටිච්ච සද්දං අනුපාදෝ නිබ්බාන. එතන දෙවෙනි එකේ චයනක් නැහැ. දෙකේම චයනු තියෙනවා නම් පටිච්ච වෙනවා. එතකොට තමයි චයනු තුනක්ම තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච තින්නං සංගති පස්සෝ. චයනු තුනක් නැහැ අතන. අතන තියෙන්නේ එකයි. චක්කුංච න පටිච්ච රූපේ අනුපාදෝ නිබ්බාන. පුද්ගලයෝ නෙය්‍ය පුද්ගලයා කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයෝ දෙන්නම නෙය්‍ය. නෙය්‍ය කියන්නේ නිදහස වී නික්මී අපි මේ වැරදි දෙයින් මිදී නිදහස වෙමින් ගමන් කරන. හැබැයි තාම ටිකක් ටිකක් අමාරු. හැබැයි අර උග්ගටි ධඤ්ඤ පුද්ගලයා නෙය්‍ය පුද්ගලයා වගේ නෙමෙයි. ඒ පුද්ගලයා ඔයගේ කල්පනා කර කර ගමන් කර කර අහහා කර කර ඉන්නේ. දැක්ක ගැටි ගැට ගමන් කැපුවා. උග්ගටි ගැටි කියන්නේ ගැටි. උග්ගටි කියන්නේ උදුරලා උග්ගාට කළා කපලා ඒ මොහොතේම එක මොහොතින් උග්ගටි ධඤ්ඤ. හැබැයි ගැටි කපන්නේ කොහෙන්ද? හිතේ. මොනවාද ගැට? රාග, ද්වේෂ, මෝහ තුන. වෙන මොනවාද? තුනම කපනවා. ඒක උග්ගටි ධඤ්ඤ. ඊට පස්සේ දෙවෙනි පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා විපච්චි ධඤ්ඤ. උග්ගටි ධඤ්ඤ වෙන්න බෑ. විපච්චි ධඤ්ඤ කියන්නේ මේ වීර්ය අනුසාරයෙන් වීරානුසාරී කියන පුද්ගලයා. ඒ පුද්ගලයා මේ ගැටේ දකිනවා, ගැටේ ලෙහන්න කල්පනා කරනවා. අර නෙය්‍ය පුද්ගලයා තරම් ප්‍රමාද නැහැ. නමුත් ගැටේ ලෙහලා අයින් කරනවා. අර ගැටේ තුන්වෙනි පුද්ගලයා නෙය්‍ය පුද්ගලයා ගැටේ දකිනවා. ගැටේ දැකීම තමයි අසෝතා. හැබැයි ගැටේ ලෙහන්න කපන්න තාම බෑ. ගැටේ හොයේ ගැටේ වැරදි බව දැන දැන හිමින් හිමින් ගැට අතක ගා ඉඳලා එහෙනවා. ඕකයි තුන. ඒ ගැටේ ටිකක් නෙය්‍ය පුද්ගලයාට සුවයි. ඒ ගැටෙනුත් ලබන සුවයක් තියෙ. පෘථග්ජන පුද්ගලයාට පදපරම පුද්ගලයාට ගැට ගහගන්න එකයි සුව. තව ගැට ගහගන්න තරමටයි වටින්නේ. තව උපාදානය කරගන්නවා කියන්නේ ඔය පංචස්කන්ධයම තව ගැට එකතු කරගන්නවා, ගහගන්නවා, ගැට ගොඩ ගහගන්න. අර තුන් දෙනාම නිවන නිසට ගමන් කරනවා. හැබැයි කාලය අර උග්ගටි ධඤ්ඤ පුද්ගලයා එක ශණයකින් මේක ගලවලා අයින් කරනවා. විපච්ච ධඤ්ඤ පුද්ගලයා ක්‍රමානුකූලව ගැටේ උදුරන්නමයි යන්නේ, ගලවන්නමයි යන්නේ. ගැටේ ගලවන්නම ඕන, මේ ගැටෙන් නිදහස් වෙන්නමයි ඕන කියලා එකට වීට. අර අනික් පුද්ගලයා ගැට දකිනවා, ගැටේ වැරදිවා දකිනවා. හැබැයි ගැටේ ගලව ගන්න තාම ක්‍රමේ නැහැ. ඒකින්ද තාම මේක අහහ තව ගැටේ ගලවන්න ක්‍රම හොය හොයයි. තුන් දෙනාම නිවනට යනවා. හැබැයි කවදාරි යනවා. ගැටේ දැක්කද? ගැටේ නොදකින පුද්ගලයන්ට කියන්නේ මොකද? පද ගැට වටිනවා හරයි හොඳයි කියලා හිතන පුද්ගලයෝ පදපරම. දැන් වැඩි හරියක් මිනිස්සු ගැට හොඳයි, ගාව ගැට ගහගන්න එක හොඳයි, මේ ගැටේ තමයි වටින්නේ, මේ ගැටේ විතර වටින්න දෙයක් නැහැ කියලා හිතන එකයි. ඒකනේ අර අන්තෝ ජටා බහි ජටා ජටා ජටිතා බහින්. තව තව ගැට ගහගන්න එකමයි වටින්නේ. ඔව්, එයා සෝතාපන්න ඵලයට පත් වුණා පමණයි. ඒගොල්ලෝ දැක්ම දැක්කා. නමුත් තව යම් යම් දේවල් ගැට කියන්නේ අර පිනුත් ගැට කරපු පින්කමුත් වටිනවා, හොඳයි, තව දෙවු මිනිස් සැප ලබන්න ඕන, තව මේක කරගත යුතු දේ හරියටම තේරුම් ගන්න නැතුව තව පාර යනවා. හැබැයි දැන් එකම වැඩේ ඔය කියන බිම්බිලා රජුරෝ අනේ පිඩුසිටුමානෝ සාකා සිටුදේ වගේ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයෝ නියත වශයෙන්ම නියත සම්බෝධි පරායනයෙන්ම සතර අපායෙන් මිදුණ විතරයි. ඒක තමයි එකම අවශ්‍යතාව. හැබැයි ඒ සතර අපායෙන් මිදින විතරක් නෙමේ, මේ ගැටේ දැක්ක මේ ගැටේ කවදාහරි ගලවන්න ඕන කියලා අර පටිසෝතගාමි මාර්ගය යනවා. එතකොට සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා ගාව තියෙන නියත ලක්ෂණ දෙකයි තියෙන්නේ. එකක් කිසි දවසක නැවත සතර අපායට යන පුද්ගලිය වෙන්නේ නැහැ. සතර අපායට යන මාර්ගය සම්පූර්ණයෙන් වැහුවා. පළවෙනි එක නිවන දකිනවා. හැබැයි නිවන කරා බොහොම හෙමින් ක්‍රමානුකූලව නිවන කරාම පටිසෝතගාමි මාර්ගයම අනුගමනය කරනවා. ඔය දෙක තමයි සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා ගාව තියෙන නියත ලක්ෂණ ගුණාංග දෙක. ඔව්, ඒක තමයි. තාම ගැට දිනනවා. ගැට කියන්නේ පින්පල්. ගැට කියන්නේ පින්. අර පුඤ්ඤාභිසංකාර. අභිසංකාර තුනම ගැට. පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර තුනම ගැට. ගහගත්ත ගැට. උපාදානය කරගත්ත දේවල්. ඒවා වැඩි නිසා ඒ පුද්ගලයාට අර නෙය්‍ය தත්වයෙන් ඕන එක කරන්න. ඔව් නෙය්‍ය කියන්නේ ඒකනේ. සංග වෙන්න නෙය්‍ය වෙන්න. ආවුනේය, පාවුනේය, දක්ෂිනේය, අංජලි කරන්නේය, ඔය නෙය්‍යමයි හතරම ඔක්කොම. නෙය්‍ය කියන්නේ මේවා නිදහස් වෙන්න. මේක නිදහස් වෙන ක්‍රම කීපයක් තියෙනවා. ආවුනේය, දක්ෂිනේය, අංජලි කරන්නේය මේ නොයෙකුත් ක්‍රම. පටිපන්නෝ වෙන දැන් සාමීච පටිපන්නෝ තව ඔය තියෙන පටිපන්නෝ ඔය ඔය සංඝ කියන தත්වයට පත් වෙන්න ඕන දෙකයි කරු. පටිපන්න වීමයි නෙය්‍ය වීම. අනුත්තර ඒ தත්වෙන එතන වෙනවා. පුරුෂ ධම්ම ඒත් ලැබෙන්න පුළුවන්. ඒත් ලැබෙන්න පුළුවන්. දැන් දැන් තව බොහෝ දෙනෙක් ඊතර කළා ඊතර වෙන්න අදිස්ථානයක් තියෙන පුද්ගලයොත් ඉන්නවා. මං තනියෙන් ඊතර වෙන්න බෑ. තවත් කට්ටිය දැන් උදාහරණයක් ගත්තාම අර සුමේද තාපසතුමාට ඔය தත්ත්වයට පත් වුණා අර දීපංකර බුද්ධ මූලයේ පාදුමුලේ. හැබැයි පුළුවන් වුණාද එවලේ කරන්න? බෑ. තව මමත් මේ වගේ බුද්ධත්වයට පත් වෙලා මේ වගේ කෝටි ප්‍රකෝටි මිනිස්සු ගන්න දුක් වෙන මිනිස්සුන්ව මාත් මේ தත්වයට පත් වෙලා එතන කරගන්න ඕන කියලා යම් කිසි තණ්හාවක් ධර්ම තණ්හාවක් ඒක නිසා අර කල්ප කාලාන්තරයක් තවත් මේ මේක මේ පාරමිතා පුරලා මේ වගේ தත්වයට පත් වෙන්න දැන් නම් අරහත් தත්වයට පත් වෙන්න සියලු අවශ්‍ය සියලුම දේ සුමේද තාපසතුමා ගාව තිබුණා. ඒ වෙලාව බණ ඇහුවා නම් ඒ වෙලාවේ නිවන් දැක්ක. බණ ඇහුන හිටියේ නෑ. බණ අහන්න ගියේ නෑ. බණ අහන්න ගියේ නෑ. ගියා නම් එහෙම ඉවරයි. එනම් ගෞතම බුදු කෙනෙක් නෑ. ඒ වෙලෙම අරහත් තත්ත්වයට පත් වෙලා බෝසත් පෙරුම් පුරන්නේ නැතුව නිවන් දැක්ක. ඒත් එහෙමයි. ඔය හුඟක් දාය දැන් කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ අපේ බෝසත්තුමත් බණ අහන්න ගියේ නෑ. අර ගටිකාර වෙලා ගියානන් එහෙම ගියානන් ඒ වෙලේ අරහත් වුණා නම් බුද්ධ බුද්ධත්වයේ ඉවර. ඔව් ඔව් බැනමැන් හිටියේ එහෙම එහෙම තමයි වෙන්නේ. ඒක නිසා මේක ඔය බෝධිසත්ව තත්ත්වයට පත් වෙන අය අර මේ ධර්මයේ ඇහුවනම් ඉවරයි නේද? අරහත් තත්ත්වයට පත් වෙනවා. දැනුත් එහෙම එහෙම ඉන්නව. දැනුත් එහෙම කර කර ඉන්නව. ඉන්න උදව් කරනවා බනිනවා. එන්නේ නැහැ. අහන්නේ නැහැ. මේකට උදව් කරනවා. හැබැයි මේ මේ මේක කරගත යුතු දේ කරගන්නේ නැහැ. කරගත යුතු දේ කරන්නේ නැහැ. ඒකෙනුත් නිකන් මානයක් ඇති වෙලා තව එකතු කරනවා. තව දැනුම එකතු කරනවා. තව බුද්ධ ඥාන එකතු කරනවා. එහෙමයි ඉන්නවා. අදත් ඉන්නවා. එදත් හිටියා. ඉස්සරහටත් ඉන්නවා. සියලුම බුද්ධ ශාසන වල එහෙම ඈත් ඉන්නවා. පාරමිතාවක් කියන එකක් නෙමෙයි ආදිෂ්ඨානය. එතන පාරමිතා කියන එක මේ බුද්ධ දේශනාවට බුද්ධ ධර්මයට අදාළ නැහැ. පාරමිතා උපනිෂද් ධර්මයේ තියෙන එකක්. ඒ ඔක්කොම පාරමිතා, පරමර්ථ පාරමිතා, සම්මිත පාරමිතා ඔක්කොම උපනිෂද් ධර්මයේ අර කියපු මඤ්ඤුශ්‍රී බෝතතාණන් කියන පුද්ගලයෙක් මහායාන ධර්මයේ උපනිෂද් ධර්මයේ ගරු කොටගත්ත පාරමිතා සූත්‍ර 21ක් කියලා තමයි මේ ඔය බුද්ධ දේශනාවට කලවම් කරලා අද මේ ඔය කියන දස පාරමිතා, සමතිස් පාරමිතා, පරමත්ත පාරමිතා කියන මේ වචන ඇවිල්ලා තියෙනවා. ඔය බුදුහාමුදුරන්ගේ වහම කොහෙවත් බුද්ධ දේශනාවක ත්‍රිපිටකේ තියෙන ඒවා නෙමෙයි. කිසි තැනක ත්‍රිපිටකේ නෙමෙයි ඔය තියෙන කොහෙද? මේ පස්සෙ ලියපු මහායාන පොත්වල. එතන ඔකට ඔය කතාවක් විතර තේරුණාද? ඔවත් ඔය පස්සේ කාලෙක මේ මිනිස්සු සාධාරණීකරණය කරන්න හදපු කතාවක්. නමුත් එතන තියෙන්නේ එතන ඊට වඩා ගැඹුරු දෙයක් තියෙනවා. දැන් ගෞතම බුදුහාමුදුරුවෝ ප්‍රඥා ශාසනය ප්‍රඥාව ප්‍රඥාවන්තයර අර නෙය වගේ නෙමෙයිනේ. අර මෛත්‍රී බෝසතාණන් බුදු වෙනවා බුදුව බුදුහාමුදුරුව සද්ධානුසාරී ධම්මානුසාරී නෙය තත්වේ. ඒ නිසා දැන් සියලුම බුදවරු කොටස් තුනකට බෙදෙනවා. ප්‍රඥානුසාරී, වීර්‍යානුසාරී, ධම්මානුසාරී. ඒ නිසා ධම්මානුසාරී බුදවරු ප්‍රමාද වෙනවා. ප්‍රමාද වෙන්න කැමති. ප්‍රඥානුසාරී බුදවරු ප්‍රමාද වෙන්නේ නැහැ. අනික අයට ඉස්සෙල්ලා කොහෙන් හරි පාර අරගෙන එනවා. දැන් මෙතන සියලුම මිනිස්සු සියලුම නිවන් දකින මිනිස්සු තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකින් නිවන් දකින. ඔක දෙපැත්තක් තියෙනවා. තුන්තරා බෝධිය ලෞතුරා බුද්ධ, පසේ බුද්ධ, අරහත් බුද්ධ කියන එක වගේම එක්ක ප්‍රඥානුසාරී, එක්ක වීර්‍යානුසාරී, එක්ක ධම්මානුසාරී. ඔව් එහෙම බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ වචන නෙමෙයි. ඒක වැරදි. සංතේරුන් නොගත් එක, සං දැකගත්තේ නැති එක, සන්තුම් පැත්ත ත්‍රිපරිවර්තයේ සංවල තේරුම් ගන්න. සාරසං, අසං, සංකය වචන තුන තේරුම් ගත්තේ නැත්නම් ඔය සාරසංකය කප්පේ තේරුම් ගන්න බෑ. මේක ඒ කොහොම හරි ඉතින් ගණන් හදාගෙන ඇති. ඒවා ඉතින් පෘථග්ජන පුද්ගලියෝ ගණන් හදනවා. දැන් එහෙමනම් කොහොමද බුද්ධඝෝෂ හාමුදුරුව මේ සුව 80,000ක් 84,000ක අර සති කියන එක කොහොමද මේ සුමාන හතක් කළේ? ඔය 500 කියන එක කොහොමද 500ක් කළේ? මාගදී භාෂාව කියන්නේ බුද්ධ හාමුදුරුවෝ සියලුම බුදුවරුන් ධර්මයේ දේශනා කරන අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහ කළ ඇති හැකි මූල භාෂාවක්. ඒ භාෂාවට අකුරු නැහැ. අකුරු නැහැ. හොඳට තේරුම් ගන්න ඕන කොහේවත් පාලි භාෂාවකට අකුරු නැහැ. මේ මාගදී භාෂාවට අකුරු නැහැ. බුදු හාමුදුරුවෝ දේශනා කරපු භාෂාව බුද්ධ භාෂිතයේ මාගදී භාෂාව. ඒක කටපාඩම් කරගෙන වනපොත් කරගෙන පේලි හැටියට සකස් කරගෙන කටපාඩම් කරගන්න සුදුසු විදියට සකස් කළා. ඒ කාලේ හිටිය මහා ප්‍රඥන් වහන්සේලා බුදුහාමුදුරු හිටිය කාලෙම ඔය මහා කච්චායන, මහා කොට්ටියායන, මහා අනුරුද්ධ, මහා සාරිපුත්‍ර වගේ මහා ප්‍රඥන් වහන්සේලා බුදුහාමුදුරුව ධර්මයක් දේශනා කරපු ගමන්ම ඒක ඔය කටපාඩම් කරන්න උපාලි හාමුදුරුවොත් ඒකට එකතු වුණා. මේ පරම්පරාවෙන් පවත්වාගෙන ඉන්න ඒක කටපාඩම් කරගන්න පුළුවන් විදිහට සකස් කළා. පේලි හැටියට හදුවා. දැන් බුදුහාමුදුරුවෝ සංදේශනාවක් දේශනා කළාම පැයක් දෙකක් මේක පේලි හතරකට හැදුවා. කොහොමද? යේ ධම්මා හේතු පබ්බවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහසං. ඕක බුදුහාමුදුරුව දැන් ඔතන තියෙන්නේ තේසං හේතුන් තථාගතෝ ආහ. මේක පැය ගාණක් ඔය සන්දේශයේදී සම්මාදපේති සම්පේතේදී විග්‍රහ කළා. ඒ වගේම තුන්වෙනි පදේ මොකද්ද? තේසංචයෝ නිරෝධෝ. මේ සං නිරෝධ කරන හිතෙන් මේ දෙක තමා දෙක. සමුදය නිරෝධ යංකින්චි සමුදය ධම්මන් සබ්බන්තන් නිරෝධි ධම්මන් කියන එක නැවතත් අර සං විග්‍රහ කිරීලා සං නිරෝධ කිරි. මේක තමා සංදේශනාව, මේක තමා බුද්ධ දේශනාව, මේක තමා පටිච්චසමුප්පාද. මේක දැන් පේලි හතරයි තියෙන්නේ. දැන් තියෙන්නේ පේලි හතරයි. මේ පේලි හතර අරගෙන පොත් 1000 ලිව්ව හැකි පිටු ලක්ෂයක් වුණා. දවස් ගානක්, මාස ගානක්, අවුරුදු ගානක් දේශනා කළා. කි මුළු බුද්ධ ධර්මයේ තියෙන බුදුහාමුදුරුව අවුරුදු 45ම දේශනා කරපු දේ ඔය කරුණු හතරට, ඔය පිළි හතරට අදාළ. දැන් මේක දැන් පදපරම පුද්ගලයා පස්සේ කාලෙක එන ඔය අටුවාචාර්යින් ලිව්වේ මේක පේලි දෙකක් අහනකොටම අසජී ආම්ද්‍රුව කියනකොටම අර සරියුත් ආම්ද්‍රුව මගපල ලැබුවා. මොකද්ද එතකොට අහලා තියෙන්නේ? මේ සංදේශනා. සංදේශේති සමාදපේති සම්තේජේති සම්පාන්සේති. වෙන මොකක්වත් නැහැ. ඉතින් ඒක කටපාඩම් කරගෙන එන්න පුළුවන් විදිහට පේලි හැටියට සකස් කරලා තිබ්බා. දැන් ඕන කෙනෙකුට පේලිය කියවන්න පුළුවන්. ඒකනේ ඔය අද වුණත් බණ කියනකොට ඔය පේලි ගාතාවක් කියනවනේ. කියලා ඒක තමයි විග්‍රහ කරන්නේ. ඉතින් මේක නිසා මේක පාලි භාෂාව. එතකොට අර බුදුහාමුදුරන්ගේ මාගදී භාෂාවෙන් දේශනා කරපු දේ පේලි හැටියට සකස් කරලා ඒක පාලි වුණා. පෙළ ලහම්. ඒක ලිව්වට පස්සේ සිංහලෙන් ලිව්වේ මුලින්ම ඔය අලුලෙනේදී ඒක දැන් පාලි වලින් ලිව්වයි කිව්වා. හැබැයි අකුරු සිංහල. දැන් අපි සිංහල කියනවා සිව්හෙල කියනවා ඒ කාලේ හෙල. මග අදි අදිගමයට මග පෙන්වන ශබ්ද සංඥා ඇතුළත් භාෂා. අදිගමයට මග අදි මේ දැන් මේ මාගදී භාෂාව අනිත් පැත්තට කියවන්නේ. ඒ කියන්නේ මග අදි අදිගමය කියලා අපි සිංහලෙන් කියනවා මග අදි. මග අදි භාෂාව තමයි මාගදී භාෂාව.
මතරයි මතර කියන එක විශ්ලේෂණය කරන අපි තමයි මාධ්‍යම ගර්භය ධරණී කලයේ කියලා මතරයි.
එහෙම ඉතින් ඕන මිනිහෙකුට පු탁 යන පුද්ගලයෙකුට එහෙම নানা අර්ථ දෙන්න පුළුවන්. ඉන්දියාවේ කොහෙන් නැහැ මගද දේශය. තියෙනවද කොහෙන්? නැහැ ඒ පස්සේ මේ දැන් මේ සුද්ධ ආවට පස්සේ මේ ත්‍රිපිටකයේ ධර්මයේ මහාවංශය හම්බුණාට පස්සේ හදාගත්ත නම නැතු ඉන්දියාවේ මගධ දේශයක් නැහැ කොහෙවත්. අද වුණත් මගධ දේශය කියන්නේ කොහෙද? බිහාරේ. ඔව්. මගධ කියලා ගමකුත් කිසිම තැනක් නැහැ ඉන්දියාවේ. අද නෙමෙයි අපි මේ ලංකාවේ මේ මේ දඹදිව සංචාරකයන් විතරයි මගධයක් තියෙන්නේ. වෙන කාටවත් නැහැ. ඉන්දියාවේ මගධ භාෂාවකුත් නැහැ, මගධ දේශිකුත් නැහැ, මගධ රටකුත් නැහැ, මොකක්වත් නැහැ. මේ ලංකාවේ බෞද්ධයන්ට තමයි මේ මෝඩ මේ අර බෞද්ධ සාහිත්‍යය තමයි මේක තියෙන්නේ. අධිගමයට මගඵල ලබන්නට අධිගමයටපත් වෙන්නට උපකාර වන බුද්ධ දේශනාව ශබ්ද සංඥා ඉදිරිපත් කළ භාෂාව මගධි භාෂාව. භාෂාව හැම ශබ්ද සංඥා භාෂාව හැම තිරිසනෙකුටම තියෙනවා. හැම භූතයෙකුටම පෙරේතයෙකුටම දෙවි දේවතාවෙකුටම තියෙනවා. අපිට ඒවා තේරෙන්නේ නැති එකයි වරද, ඇහෙන්නේ නැති එකයි වරද. භාෂාව ක්‍රම ක්‍රමයක්. සත්වයක් වුණා නම් ඔය කුරා කූඹියට බලන්නකො, කූඹියෙක් යනකොට කූඹිය කතා කරනවා අපිට ඇහෙනවද? ඈ නෑ. දැන් ඒ වගේමයි මදුරුව මැස්සෝ මේ ඔක්කොම යම් සද්ද සංඥාවක් නිකුත් කර. මිනිසයාට ඊට වඩා වෙනස්. මේක විග්‍රහ කරලා විස්තර කරලා මැනලා පෙන්නලා මනසෙන් කල්පනා කරන්න පුළුවන් ශක්තියක් භාෂාවක් ශබ්ද සංඥාවක් මිනිසයාට තියෙන. ඒකයි මිනිස්සු කියන්නේ. මනස උසස් තත්ත්වයට පිරිසිදු තත්ත්වයට පත් කරගන්න පුළුවන් ශබ්ද සංඥා තියනවනම් ඒක මනුස්ස. මූල ප්‍රාකෘත මගධි භාෂාව. ලෝකය කියන්නේ ලෝකයේ මිනිස්සු පටන් ගත්ත දවසේ ඉඳන් තියෙන පවතින මූල ආර්ය භාෂාවක් කියලා ආර්ය භාෂාව කිව්වේ. මූල ආර්ය භාෂාව. මේ දැන් මාගධි භාෂාව මේ පැත්තේ ඉඳන් මේ පැත්තට තමයි කියවන්නේ. මේ පැත්තේ ඉඳන් මේ පැත්තට කියවන එක දැන් මේ පස්සේ කාලේ භාෂාව. දැන් එතකොට මේ පැත්තේ නම් මේ පැත්තට කවුරු හරි කියනකොට ඕක දැන් ගච්ඡාමි සරණං බුද්ධං. ඕක ලිව්වහම දැන් අපි සිංහල මිනිහ කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි. නමුත් ඕක තියෙන්නේ ගච්ඡාමි දැන් තියෙන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං. ත්‍රිපිටකේ පැහැදිලිව තියෙන්නේ ඔහොම. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං. තුන්වෙනි එක ගච්ඡාමි සරණං සංඝං. මේ තුනම අර අග බින්දු තියෙනවනේ බුද්ධං ධම්මං සංඝං සරණං. මේවා ක්‍රියාපද, මේවා නාමපද, එහෙම නෙමෙයි. එතකොට සංඝං ධම්මං බුද්ධං කිව්වේ නාමපද තුනක්, ක්‍රියාපද තුනක් මිසක් නාමපද තුනක් නෙමෙයි. නමුත් පස්සේ කාලෙක මේ නාමපද තුන බුද්ධං කියන එක, බුද්ධෝ කියන එක බුද්ධ කියලා නාමපදයක් හදාගත්තා. ධම්මං කියන එක ධම්මෝ කියන එක ධම්ම කියලා නාමපදයක් හදාගත්තා. සංඝෝ සංඝං කියන ක්‍රියාපදය සංඝයා කියලා නාමපදයක් හදාගත්තා. ඒක පස්සේ කාලෙක අටුවාචාර්යින් විසින්, පස්සේ කාලෙක මේ ධර්මයේ දේශනා කරපු අය විසින් මේක තිසරණක් කරගත්තා. සරණක් නෑ දැන්. දැන් තියෙන පිළිසරණ. පිළිසරණ නිවනක් නෙමෙයි. ඔව්, ඒක කාටත් කොතැනටත් ඕන කෙනෙකුට සාධාරණයි. එහෙම තියෙනකොට උක්තියක් තිබුණොත් ඒක කාටත් සාධාරණ නැහැ. ඒක එක බුද්ධි. දැන් බුද්ධත්වයට පත් වෙන්න ඕන කෙනෙකුට පුළුවන්. බව උදුරා දාන්න ඕන කෙනෙකුට, ඕන මිනිහෙකුට පුළුවන් බුද්ධත්වය. හැබැයි එක්කල උතුරා බුද්ධ, එක්ක පච්චේක බුද්ධ, එක්ක අරහත් බුද්ධ. බුද්ධ කියන්නේ, බුද්ධ කියන්නේ ක්‍රියාවක් මිසක් පුද්ගලයෙක් නෙමෙයි. තේරුණා? එහෙම හිතන්නකො. ඒක තමයි වැරදි දැක්ම, වැරදි ආකල්පය. බුද්ධ කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි, ක්‍රියාව. බව උදුරා දැමීම. මොන බවද? රාග බව, ද්වේෂ බව, මෝහ බව. කාගේ හිතෙන්ද? තමන්ගේ හිතෙන්. වෙන කාගේවත් හිතෙන් රාග බව, ද්වේෂ බව උදුරා? දැන් ඔය බුද්ධ කියන එක තමන් තමන් සඳහා තමන් විසින් කරගන්න මිසක් අනුන්ට කරලා දෙන්න පුළුවන්ද? අන්න ඒකින්ද ඕකේ, ඕක ක්‍රියාපදයක්. ඕක කරගත යුතු ක්‍රියාකාරකම. ඒ මිසක් කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි දැනගන්න ඕන මේක කොහොමද කරගන්නේ කියලා. ඒකයි බුද්ධ ධර්මය. දැන් අපි සිංහලෙන් දැන් සම්මතයෙන් අපි හදාගෙන තියෙන්නේ අර දඹදිව යන්න වගේ තමයි. අර දඹදිව යන්න වගේ තමයි දැන් අපි හදාගෙන තියෙනවා. දැන් එහෙම කවුරු හරි කිව්වොත් ඔයක බුද්ධං සරණං ගච්ඡාමි නෙමෙයි, ගච්ඡාමි සරණං බුද්ධං කියලා. එමිණියත් නඩුලා. ඒක ඉතින් ඒක නිඳ තමයි නිවන් දකින්න බැරි. ඔව්, අනිත් පැත්තට තියෙන. නෑ මෙහෙමයි. දැන් ඕක තියෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුදුන්ගේ පිළිසරණ මට ලැබීවා. ධර්මයේ පිළිසරණ මට ලැබීවා. දැන් ඔව් තියෙන්නේ බෑ. නමුත් ඔතන එහෙම එකක් නෑ. ඒකනේ මං කිව්වා ඔතන තියෙන ක්‍රියාපද තුනක් කියලා. දැන් ඕක නාමපද තුනක් කරලා හදාගන්න. බුද්ධ ධම්ම සංඝ කියන අද ත්‍රිවිධානේ අර පන්තලේ ඉන්න හාමුදුරුවෝ සංඝ, අර පොත්තකාලේ තියෙන පොට්ටික ධම්ම, අර බුදු පිළිමේ බුද්ධ. වැරදි තුන. ඕක තමන්ගේ හිතේ ඇති කරගත යුතු ගති තුනක්. බුද්ධං ධම්මං සංඝං. එච්චරයි තේරුම් ගන්න ඕනේ. ගෝතම සමන කිව්වනම් දැන් ශිලාලේඛනවල තියෙන ත්‍රිපිටකයේ තියෙන හැම තැනම ගෝතම සමන එකෝ භගවා කියලාත් කිව්වා. අභික්කන්තං ගෝතමෝ කියලා කිව්වා. ගච්ඡාමි කියන්නේ වැඩි වාසාවේ ගච්ඡාමි කියන්නේ මොකද? නෑ, ගමන් කරනවා, යමින් ඉන්නවා, මාර්ග චර්යාවේ හැසිරෙනවා. මග මංගච්ඡමි. ගච්ඡාමි කියන්නේ ඒ කියන්නේ වැඩි වාසාවේ තියෙන මාර්ග දී භාෂාවේ මූල භාෂාව. ඔව් වැද්දන්ගේ අකුරු තියෙනවද නැහැනේ මාගදී භාෂාවෙත් අකුරු තිබුණ නැහැ තියෙන්නේ නැහැ ඇත්තෙත් නැහැ මොනහරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න තව භාගයක් විතර තියෙනවා 11යි කාලට විතර දවල් බුද්ධ පූජාව ලැහැත්තික නැහැ. ඔව් දැන් කරණීය කියන්නේ මොකක්ද? කරණීය කියන වචනයක් තියෙනවා. දැන් කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන කරගත යුතුද? කරණීය කියන්නේ තමන් විසින් තමන් සඳහා කරගත යුතුදේ. දැන් පළවෙනි කරණීය මොකද්ද? චක්කු කරණ. දහම් මැස පහදවා ගන්න ඕන. කොහොමද? අහලා දැනගෙන ධර්මය තේරුම් අරගෙන. ඒක තමයි චක්කු කරණ. ඊට පස්සේ ඥාන කරණ. ඒක මොකද්ද? තමන්ගේ අර දහම් මැස පහදාගත්තට පස්සේ තමන්ට දෙපැත්තක් බලලා දෙපැත්ත තීරණය කළා කොයි පැත්තද යා යුතු කොයි පැත්තද නොයා යුතු මග්ගයේ මග්ග දෙපැත්ත කරණීය අකරණීය දෙපැත්ත මේක කියලා තියෙන්නේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ එක කරණීය ඒ අනුව චක්කුකරණී ඥානකරණී උපසමාය උපසම්මාය උප කියන්නේ අප කැප වෙලා වැඩ කරනවා මොකටද සම්මා සම් වලින් මිදී නිදහස් උපසමාය අභිඥාය ඒක දැඩිසේ උසස් මට්ටමින් අදි තත්වෙන් අදි කියන එකේම තේරුම බොහොම ගැඹුරි උසස් තත්වේ නිවනට උපකාර වන ආකාරයෙන් අභිඥාය මේ ඥානකරණී ඊට පස්සේ අභිඥාය වෙනවා ඊට පස්සේ අභිඥාය සම්බෝධය නැවත සං බව උදුරා දමන්නට උපකාර වන සම්බෝධය නිබ්බානාය සංවත්තති සංවතට තිත තියන්න ඕනේ අවසාන වශයෙන් සංවත්ත ති දැන් මේක අවසානෙට එන්නේ චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඔය සංවත්තති කියන වචනේ ත්‍රිපිටකයේ තියෙනවා ලක්ෂ වාරයක් හරිද කොහෙවත් කවුරුවත් පරිවර්තකයෝ පරිවර්තනය කළා තියෙනවද නැහැ. ඇයි? සං දැක්කේ නැතිනේ. සං මොකද්ද කියලා දන්නේ නැහැ. දැන් බලන්නකෝ ධම්මචක්කපවත්තන සූත්‍රයේ කොච්චර තියෙනවද සංවත්තති? පටිසම්භිදා මග්ග ප්‍රකරණේ කොච්චර තියෙනවද සංවත්තති? කොහෙවත් සිංහලට පරිවර්තනය කළා නැහැ සංවත්තති කියන්නේ මොකද්ද කියලා. කිසි තැනක පරිවර්තනය කරන්න බෑ. සංදේශනාම නැතිකොට කොහෙද සංවත්තති පරිවර්තන? නිවන වැහුණා. සංවත්තති තමා නිවන. සං කියන්නේ රාගයේ ద్వේෂයේ වත කියන්නේ රාගයේ ద్వේෂයේ මෝහයේ ප්‍රියයි මනාපයි මිහිරි හොඳයි කියලා නිත්‍ය දේසුකේ අරගෙන වත කියන්නේ පැවැත්ම මේ ආකාරයට ගෙනියන එක නවත්වීම තමයි සංවත්ත ති තිත තැබීම මේ සංවත්තට තිත තැබීම තමයි අවසන් කිරීම තමයි නිවන සංවත පවත්වාගෙන යනවනේ ඒක සංවත්තන්ති ඒක අන්ත කරන්නත් පුළුවන්. සංවත්තති කියලා වචනකුත් තියෙනවා සංවත්තන්ති කියලා වචනයක් තියෙනවා ත්‍රිපිටකේ දේශනා. සම්පූර්ණම රහත් කියන වචනේ වැරදි වචනයක්. ත්‍රිපිටකයේ මාගදී භාෂාවේ කිසි තැනක රහත් කියන වචන නැහැ තියෙන්නේ අරහත්. අරහං අරහතු අරහත් කියන වචන. ඒ නිසා රහත් කියන භාෂාවන්න දැන් අද සිංහලේ කොයි කාලේ හරි මේ වැඩි කාලෙකට නෙමෙයි මේ ළඟදී රහත් කියන වචනේ අරගෙන තියෙන්නේ. ඔය රහත් වෙලා වගේ වැඩ කරනවා කියන්නේ. ඒ රහත් කියන වචනේ වැරදි. භාවිතයට නොසුදුසු වචනයක්. ඒක පෘථග්ජන ගතිය. එතන ඉතින් කමන්නේ ඒක නිසා දැන් රහත් වෙලා කිව්වට වරදක් නැහැ පෘථග්ජන පුද්ගලයා. රහතුන් වගේ කිව්ව ඒ රහත් නැහැ. දැන් මම රහත් වෙලා කියලා තෝ මිනිස්සු කියන්නේ ඒත් රහත් අරහත් නෑ මේක රහ බැලීම අත්තරිනු මේ පංචස්කන්ධයේ රහ බැලීම අත්තරියොත් අන්න අරහතු අරහත් අරහත් සම්පූර්ණ වැරදි වචනයක් ඔය පරිවර්තනයක් මේ රහතෝ කියන රහතුන් කියන රහතුන් වැඩිය මග ඒවා ඉතින් ඒක තමයි අඥානකම නොදන්නකම දුප්පඥාන්සකම ධර්මයේ නොදන්නාකම කියන තත්වයන් අනුව තමයි ඔය වාචි කරන්නේ ඔය වැරදි වචන ත්‍රිපිටකේ කොහේවත් මාගදී භාෂාවේ හැම තැනකම යොදලා තියෙන්නේ අරහං අරහතෝ අරහත් පරදෝගෝෂක ප්‍රත්‍ය තියෙනවා මේ පිටකෝපදේශය කියලා බුද්ධ දේශනාවේ පස්සේ පුත මේ පිටකෝපදේශයේ තියෙනවා මුල් මධ්‍යමනිකායේ තියෙනවා පරතෝගෝෂක ප්‍රත්‍ය පටිසම්භිදාමග්ග ප්‍රකරණෙත් තියෙනවා පරතෝගෝෂක ප්‍රත්‍ය කියන්නේ අනුන්ගේ කටෙන් අනුන්ගේ මුවෙන් දේශනා කරපු ධර්මය හොඳ හෝ නරක හෝ දෙකම පරතෝගෝෂක ප්‍රත්‍ය නිවනට උපකාර වන ආකාරයට ධර්මශ්‍රවණය කළොත් සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ ලැබෙන ආකාරයට පරතෝගෝචික ප්‍රත්‍ය නිවනට උපකාර වෙනවා. පරප්‍රත්‍ය කියන්නේ අනුන්ගෙන්ම අහලා දැනගන්න. දැන් බුදුහාමුදුරුව නිවන් දැක්කේ පරප්‍රත්‍ය රහිත. අනික් සියලුම බුද්ධ ශ්‍රාවකයෝ පරතෝගෝචික ප්‍රත්‍ය සහිතව බුදුහාමුදුරුවන්ගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් හෝ මේ ධර්මය අහලා නිවන් දැක්කා. නිවන් දකින්නයි. දකින්න පුළුවන් අය. ඒ නිසා පරතෝගෝෂක ප්‍රත්‍ය කියන එක අනිවාර්යෙන් ලැබෙන්න ඕන බුද්ධ ශ්‍රාවකයෙකුට අරහත් බුද්ධ බවට පත් වෙන. හැබැයි පරතෝගෝෂක ප්‍රත්‍ය නැතුව පරප්‍රත්‍ය නැතුව නිවන් දකින්න පුළුවන් පුද්ගලයෝ දෙන්නයි ඉන්නේ. කවුද? ලෞතුරා බුද්ධ සහ පච්චේක බුද්ධ දෙන්නටම ගුරු උපදේශ රහිතව පරප්‍රත්‍ය සහිතව අනුන්ගෙන් නොදැන තමා විසින්ම සම්බු ඥානයෙන්ම තමන් මේ ධර්මය අහලා දැනගෙන බව උදුරා දැම්මනම් රාග බව ද්වේෂ බව මෝහ බව වැරදි බව දැනගෙන උදුරා දැම්මනම් ඒ උදුරපු මාර්ගය බුද්ධෝසෝ භගවා බෝධියාමි ධම්මං දේසේති පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානයාමි ධම්මං දේසිකිත්තේ කිව්වනම් සන්තෝසෝ භගවා සමතයාමි ධම්මං දේසේති දන්තෝසෝ භගවා දමතයාමි ධම්මං දේසේති තින්නෝසෝ භගවා තරණයාමි ධම්මං දේසී කිව්වනම් අන්න ලෞතුරා බුද්ධ දේශනා ලෞතුරා බුදුරෙකුට පමණයි මේ කාරණය කරන්න. හැබැයි බුද්ධ ශ්‍රාවකයෝ බුදුහාමුදුරුව මේ දේශනා කරපු දේ තවත් අයට කියා දෙන්න පුළුවන් නම් ඒ අවස්ථාවේ ඒ බුද්ධ දේශනාව පරතෝගෝෂික ප්‍රත්‍යහාරට ලබාගෙන තවත් පින්වත් පුද්ගලයන්ටත් තවත් අයටත් මේ ධර්මය අහලා නිවන් අවබෝධ කරගන්න නිවන් දකින්න පුළුවන්. ඒකයි පරතෝගෝෂික ප්‍රත්‍යය. එයාටත් නැමතත් පරතෝගෝෂික ප්‍රත්‍ය ලැබුණාම ඊගාව මාර්ගය යන. ඊගාව මාර්ගයට තායි හතරමු. දැන් පළවෙනි මාර්ගයට හතරක් ඕන මාර්ගංග හතරක්. මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය, පරමපවිත්‍ර සීතත් ධර්මයේ, යෝනිසෝ මනිකාරය තමයි. ඒක නැවතත් ඕන සකදාගාමි වෙන්න ඒ ආත්මේ ලැබුණේ නැහැ. ඒක එකම වැඩි එක මම කිව්වේ සෝතාපන්න පත්තු පුද්ගලයා සතර අපායෙන් නිදහස් වුණා නියත වශයෙන්. හැබැයි මේ මාර්ගය කොයි වෙලාවෙ හෝ අහන්න ලැබුණු ගමන්ම අර ඉර අවුව වැටුණා ගමන්ම මලපි පෙන්නා වගේ නැවත රංග අතර සම්පූර්ණ. ඒ නිසා දැන් අනාගාමි ඵලයට පුද්ගලයාට න ආගාමි ඒ පුද්ගලයාට අවශ්‍ය නැහැ. නමුත් ඒකත් ඒ පුද්ගලයාටත් අර අංගවලින් යම් ඉස්සෙල්ල ලැබූ අංගවලින් යම් ශක්තියක් ලැබිලා න ආගාමී තත්ත්වයට පත් වෙනවා. දැන් අනාගාමී තත්ත්වයට පත් වූ පුද්ගලයා නැවතත් මේ අතර ලැබුණ ගමම අරහත් තත්ත්වයට පත් වෙනවා. හැබැයි ඒ එහෙම නොලැබුණත් අර සුද්ධාවාසයට ගියාම එතෙන්දි නිවන් දැක කරන්නම වෙනවා. ඒක තමයි මං කිව්වේ මග්ගඵලයකට එන්න බෑ පරමපවිත්‍ර සීසත් ධර්මය නොකර. ධම්මානුධම්ම පටිපදාවේ යෙදෙන්න බෑ පරමපවිත්‍ර සීසත් ධර්මය නොදැන. ධම්මානුධම්ම පටිපදාවේ යෙදෙන්න බෑ කෙලෙස් කෙලෙස් හැටියට දැනගෙන කෙලෙස් වලින් මිදී නිදහස් වන කල්යාණ කියන කලු නසන ධර්මය තේරුම් ගන්නක. කල්‍යාණ මිත්‍රයේ සම්පත්තිය නොලැබුණොත් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න බෑ අයෝනිසෝ මනසිකාරය. එනිසා මේ සෝතපට්ඨියංග හතර කියන්නේ හතරක් වුණාට එකයි. එකයි උතන තියෙන්නේ. එක මොකද්ද? ධම්මානුධම්ම පටිපදාව ඇති. ධම්මානුසතිය මෙනෙහි කිරීම. ඒගොල්ලන්ට ඒක සුතමයේ ඥානයක් ලැබෙනවා පරතෝගෝෂික ප්‍රත්‍යක්ෂය. දැන් රේඩියෝ එකකින් ඉන්ටර්නෙට් එකෙන් ගුවන් විදුලියෙන් ඔය බණ අහනවනේ. එතන තියෙන සුතමයේ ඥාන. සුතං සුසුතං. දැන් හැබැයි පරතෝගෝෂික ප්‍රත්‍යක්ෂය. දැන් නැත්නම් මේ ලංකාවේ ඔය කෝටි ගණන් ලක්ෂ ගණන් දැන් මිනිස්සු මේක සුතමයේ ඥානය ලැබලා තියෙනවා. අතීතේ හැමතැන. හැබැයි පරතෝගෝෂික ප්‍රත්‍යයෙන් ලැබිලා නැහැ. සම්මා දිට්ඨියට පත් වෙලා නැහැ. අත්ථ සම්මා පඤ්චීච විලාන. නියොන්න නැහැ. හැබැයි සුතම ඥාන දින දැන් සුතම ඥාන ලැබුණු පුද්ගලයාට මේ ධර්මය හොයාගෙන ඉන්න ඕන. ඇහිලා බුද්ධ ශක්තියට අනුගත වෙන. අන්න පරතෝගෝෂික ප්‍රත්‍ය ලැබුණා. දැන් මේක ඒක නිසා දැන් අර මලේ පොහට්ටුව යම් ආකාරයක මේ මෙ වෙනවා. නමුත් මල පිපෙන්නේ නැහැ. ඒකේ එක කොටසක්. ඔව් ඒක සම්පූර්ණ වීම. ඒකනි කිව්වේ සද්දස්ස කුල පුත්තස්ස රස ඥාන සංවේදී ඥාන දෙකක් නේ. සද්දස්ස කුල පුත්තස්ස වෙන්න නම් පරතෝගෝසිරපත්තේ මේ බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් බුදු කෙනෙක්ගෙන් ඕයම් බුද්ධ ශක්තිය තියෙන මේ කියන මේ දහම් කරුණු අහන්න ඕන. ওই සංදේශනාව දෙවතාවේ ත්‍රිපරිවර්ති චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ධර්මයේ අහුවාම සද්දස්ස කුල පුත්තස්ස. ඊට පස්සේ ඒකෙන් පරතෝකෝෂය ප්‍රති කොට සම්පූර්ණ. ඊට පස්සේ අර බුද්ධ ශක්තියට අනුගත වුණාම සම්මා දිට්ඨියටපත් වෙලා පූර්ණ. දෙකම තියෙනවා. ලැබෙනවා. අනිවාර්යෙන් ලැබෙනවා. සෝවාන් වූ පුද්ගලයාට පුළුවන් තමන් දැකපු දේ තමන් යථාභූත ඥාණයෙන් දැක්ක දේ පැහැදිලි කරන්න ඒ අනුව පරතෝකෝෂයපත් ලබා දෙන්න පුළුවන්. අඩුම වශයෙන් අවම වශයෙන් අනුමාන ඥානයක් නෙමෙයි සෝතාපන්න පුද්ගලයාට තියෙන ප්‍රත්‍යක්ෂ ඥානය. ඒ නිසා සෝතාපන්න ඵලයටපත් වූ සකදාගාමි ඵලයටපත් වූ මාර්ගය නෙමෙයි අනාගාමි ඵලයටපත් වූ අරහත් ඵලයටපත් වූ මේ හතර ඵලයෙන් එක ඵලයකට හෝපත් වූ සියලුම මිනිසුන්ට අර්ථ ධර්ම නිරුක්ති සහිතව ධර්මයේ දේශනා කරන්න පුළුවන් නම් තවත් කෙනෙකුට තවත් මිනිහෙකුට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න උපකාර වන පරතෝගෝෂයපත්ති ලබා දෙන්න පුළුවන්. එහෙම නැති කෙනෙකුට පරතෝගෝෂයපත්ති ලබා දෙන්නත් බෑ. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන්නත් බෑ. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න ඇති කියා දෙන්නත් බෑ. උපකාර වෙන සියලු මිනිස්සුයෝ මිනිස්සුයෝ කියන්නේ මනසක් මනසෙන් මෙනෙහි කරලා කල්පනා කරලා මනස සුද්ධ පවිත්‍ර කරගන්න යෝනිසෝ මනසිකාර තත්වයටපත් වෙන්න පුළුවන් මිනිස්සු උබ්බේතගත පුඤ්ඤතා ශක්තියක් නැතුව ශ්‍රීපාද කන්ද තරම් ලොකු පින්කන්දක් නැතුව කිසි මිනිහෙකුට මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලබන්න බෑ. හැබැයි මනුෂ්‍යත්ව ප්‍රතිලාභය ලැබුවත් පින්කන්දක් තිබුණත් මේ පරතෝගෝෂික ප්‍රත්‍ය ලැබලා මේ උපාදානයේ මේ දැම් තමන්ගේ දැක්ම දෘෂ්ටිය වෙනස් කරගත්තේ නැත්නම් ආකල්පය මේ වටිනා කියලා මෙතෙක්කල් උපාදානය කරගත්ත දේවල් පිළිබඳව ඇති දැක්ම වෙනස් කරගත්තේ නැත්නම් ඒ පුද්ගලයා සෝතාපට්ටි මාර්ගයට මාර්ගයේ හිටියත් ඵලයටපත් වෙන්න ටිකක් අමාරුයි. ඒ නිසා මිනිහෙක් කැටියට උපදින්න නම් බොහොම විශාල පුබ්බේතගත පුඤ්ඤාරා ශක්තියක් තියෙන්නම ඕන. ඒක අනිවාර්යයි. ඒක අනිවාර්ය අංගයක්. මගපල ලාභීන් ඉන්නව නම් ලබනවා, ඉන්නවා ලබනවා, දෙකම තියෙනවා, දෙකම තියෙන්න පුළුවන්. ඒකනම තුනක් සම්පූර්ණ වෙනවා කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්න ඕන, පරම පවිත්‍ර සීතර ධර්මය ශ්‍රවණය කරන්න, ඒ අනුව පරතෝගෝස ප්‍රත්‍යත් සම්මාදිට්ඨියත් ලැබෙන්න ඕන තුන. ඒ අනුව තමන් විසින් කරගත යුතු කරුණු දෙකක් මොකද්ද? යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමත්, කරණීයාකරණීය දෙපැත්ත දැකලා දුවතාවේ තේරුම් ගැනීමත්, සුවාසුව සේවිතබ්බාසේ තබ්බා තේරුම් ගැනීම තමයි යෝනිසෝම. ඒ අනුව ධම්මානු ධම්ම පටිපදා හැසිරි. ඕක තමයි දැන් කියලා තියෙන වැඩේ. දැන් ධර්මයේ දේශනා කරන්න නම් කාටද පුළුවන්? මිනිහෙකුට විතරයි. මනුසත්ත පටිලාභයක් ලැබෙන්න ඕන. ධර්මය අහන්න අඩුම වශයෙන් මනුස්සාවේසුන් වෙන්න ඕන. මනුස්සාවේසින් ඉන්න ධර්මයේ දේශනා කරන්න පුළුවන්, ධර්මය අහන්න පුළුවන්. නැත්නම් බෑ දෙවියන්ට. එහෙම කියන්නේ මේ අටුවාකාරයන්ගේ පස්සේ ආපු බෞද්ධ සාහිත්‍යය. බුදුහාමුදුරුවෝ ඔයත් ඔහොම කියලා නෑ. ඒ කාලේ දේව කියලා කොටසක් හිටියා මිනිස්සු. ඒක පටලවාගෙන කලවම් කර. ඒ කාලේ සිව්හෙලේ කොටසක් දැන් ඔය බුදුහාමුදුරුව ගාවට දේවතාවෙක් ආවා කියලා තියෙනවනේ. සිංහලෙන් මේ කියන්නේ. දේව ගෝත්‍රයට අයිති මිනිහෙක් ආවා. යක්ෂ ගෝත්‍රයට ආපු අයිති මිනිහෙක් ආවා. නාග ගෝත්‍රයට ආපු මිනිහෙක් අයිති මිනිහෙක් ආවා බුදුහාමුදුරුවෝ. ඒ කාලේ ගෝත්‍ර හතරක් තිබුණා සිව්හෙලේ. දේව ගෝත්‍රේ, නාග ගෝත්‍රේ, යක්ෂ ගෝත්‍රේ, කුම්භාණ්ඩු. එතකොට අර දේව ගෝත්‍රයේ මිනිස්සු තමයි වැඩි ආවේ. එකතකට කිව්වා දේවතාවෙක් ඇවිල්ලා දෙවිය කියලා. දැන් දේවයන් වහන්ස, දේවීන් වහන්ස කියන්නේ මිනිස්සුද දෙවියෝද? ඈ දැන් අපි දේවතාවුන් දෙවිය දේවීන් වහන්ස දේවයන් වහන්ස කියලා අදත් කියන්නේ කාටද? මිනිසුන්. ඒ මිනිස්සු රෑ කළුවරේ ආවේ නැහැ නේ. ඒ කාලේ ලයිට් තිබුණ නැහැ නේ. ඉතින් එළිදල් වගේ නා පුළුවත් පත්තු කරගෙන එක මොනවා හරි එළි පත්තු කරගෙන ආවේ. සේනාවකුත් එක්ක, විශේෂයෙන් රජවරු වෙනකොට තනියෙන් එන්නේ නැහැ, පිටරකුත් එක්ක. ඒ ඉතින් රෑ නිකුඩාගෙන යනකම් දවල් වලට රජවරුන්ට එහෙම දේවයන් වහන්සේලාට රටේ වැඩනේ. ඉතින් රෑ වෙලා තමයි ඒගොල්ලන් නිදහස තියන්නේ. ආවේ දැන් බණ අහන්න අදත් කාලිකට බල කාල වල ආවේ. දැන් ගුමුරු වල වැඩ කරන ගොවීන් ඔක්කොම රෑ 6ට 7ට ආවේ. දැන් ආටානාටිය සූත්‍රයේ ආවේ කවුද? මහාසම්මේ සූත්‍රයේ ආව කවුද? දැන් ආටානාටිය සූත්‍රයේ ආවේ චත්තාරෝ මහරජා විතරයි. නමුත් මේ මහරජවරු හතර දෙනාට වැඩිය තව කොච්චර හිටියද? තව හිටිය හුඟක්. මේ 115ක් වගේ රාජ්‍ය තිබුණා එකත්. ඒ සියලුම අය මහා සමය. අර හතර දෙනා ආටානාටි සූත්. ඒ කියන්නේ චත්තාරෝ මහරජා. ඒ චත්තාරෝ මහරජා විතරක් නෙමෙයි, දේව ගෝත්‍රයේ රටවල් තිබුණනේ හරියට, නාග ගෝත්‍රයේ රටවල් හරියට තිබුණනේ. පොඩි මේ අද ගම් 10 15ක් එකව කරගත්තාම ඒ කාලේ රාජ්‍යය. ඒ කාලේ යාන වාහන තිබුණ නැහැ, පාලනය කරන්න ක්‍රමයක් තිබුණ නැහැ, මොකක්වත් නැහැ. ඒකින්ද ගම් 10ක් 15ක් 100ක් එකව කරගත්තාම රටක් රාජ්‍යයක් වෙනම පාලනයක්. දැන් මේ ඉංග්‍රීසි ආණ්ඩුව 1815 ලංකාව යටත් කරගත්තට 1930 ගණන් වෙනකම් වෙනම රාජ්‍යයක් තිබුණා ලංකාවේ. මොකද්ද? අර මඩුවන් වල දිශාවගේ රාජ්‍යයට කවුරු සුද්ධ යනකොටත් හිස පාත් කරලා යටත්ව යන්නු. සියඹල ආණ්ඩුව වෙනම රාජ්‍යයක්. දැන් ඔය සියඹල ආණ්ඩුව කියන්නේ ඒ පැත්තේ ඒ සුද්ධන්ට යටත් උනේ නේද? ඒවා තිබුණා. දැන් හැමදාම කිසි කෙනෙකුට දැන් අපි හිතමුකෝ මහනුවර රාජධානිය තිබුණා එක කෝට්ට රාජධානිය මේ ලංකාවේ ඔක්කොම රාජධානිය ඔකට යටත් වෙලා තිබුණා ඒ ඒ ප්‍රදේශවල පාලකයෝ තමන්ගේ ස්වයං පාලනය තමන්ගේ අනුසක පත්‍රුවගෙන ගෙනිච්චා මේ පොඩි රටේ ඉතින් ලොකු රටක ඉන්දියාවයි කොහොම ඇද්ද ඒකට හේතුව මොකද මේ සංනිවේදන මාර්ග ප්‍රවාහන මාර්ග පහසුකම් තිබුණේ නැහැ අනිපාර අපි අද නීතියක් දැම්ම ගමන් රේඩියෝ එකේ මුළු රටටම ලෝකෙට ඇහෙන්නේ කියලා එදා කොහොම කියන්නේ එදා බෙරකාරයේ දංගුඩු ගහ අඬ බෙරයක් ගහ ගිල්ල කියන්නේ බෑනේ ඒකනේ කියන්නේ ඒක ඒකනේ අපි මේ ධර්මයට ගලපා බලන්න ඕන කියන්නේ මොකද දැන් මේවා දෙයියන්ට තියෙන ප්‍රශ්න නෙමෙයි එකක්වත් මිනිසුන්ට තියෙන ප්‍රශ්න දෙවියයිද මිනිසුන්ට තියෙන ප්‍රශ්න මේ අහලා තියෙන්නේ දෙවියන්ට කියන්නේ දේව ගෝත්‍රයේ මිනිසුන්ට තිබුණ ප්‍රශ්න ඒකවත් තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනනම් ඔය වගේ වැරදි ධර්මයක් දේශනා කරන්න ඉන්න ඔව් එලා හතරෙම ආයේගේ ලේ කලවම් වෙලා තියෙනවා කලවම් වෙලා ඔව් 500 කියන්නේ 500 කියන්නේ මගඵල ලැබූ යම් ගන්නින්න පුළුවන් ගානකට කිව්ව 500 50,000ක් කිව්ව ගන්නින්න බැරි විශාල ගණන 1,000ක් කිව්ව ගන්නින්න බැරි දවසක් ගානක් කෝටියක් කිව්ව කෙල්ලවරක් නැති ගාන සීමාවක් නැති ගාන එනිසා මේ මාගදී භාෂාවේ 1,000ක් 100ක් ඒවන් කිව්වේ නැ දැන් මාගදී භාෂාවේ කිව්ව 100ක් නම් 7,000ක් සත කිව්වේ එතෙන්දි පංච සත සාහන්තානි කිව්වන අන්න අර 500ක් අර කියන 100 ගණන නෙමෙයි ඒක නිසා මේ මාගදී භාෂාවේ වචන භාවිත කරනකොට හුඟක් මේ පරිස්සමෙන් භාවිත කරන්න ඔව් ඒක මෙහෙමයි දැන් සිංහල පැත්තේ තියෙන්නේ නමුත් මෙතනින් මේක අහගෙන නිකුත් වුණා නෝපෙණි ගියා දැන් පිටත් වෙලා ගියා කියන එකයි අර කියලා තියෙන්නේ ඒගොල්ලෝ මෙතනින් පිටත් වෙලා ගියා පිටත් වෙලා කියන එක සිංහලට දැම්මා අන්තර්ධාන වුණා කියලා දැන් මෙතනම රැඳී ඉන්නේ නැහනේ දැන් මෙතන බණ අහපු අය එකපාරට තව පැයකින් දෙකකින් දාන ඉවර වුණාට පස්සේ අර යනවා අන්තර් ඒ වගේ වැඩක් වුණේ තියෙනවා දිව්‍ය ශක්ති කියලා විශේෂයක් තියෙනවා දැන් බුදුහාමුදුරුව අංගුත්තර නිකායේ තිකනිපායේ තුන්වෙනි මේ අංග විග්‍රහ කරනකොට දේව ශක්තීන් තුනක් විග්‍රහ කළා තියෙනවා උප්පත්ති දේව සම්මත දේව විසුද්ධි දේව තුන්ගොල්ලම දේව මේ අහන්නේ පින්කමක් කළාම පිරිත් පින්කමක් කිව්වාම දානයක් දුන්නාම මොකක් හරි වෙන ධර්ම දානමය පින්කම් බණ දේශනාවක් හරි මොකක් හරි කිව්වාම ඥාතීන්ට පින් අනුමෝදන් වෙනවාද කියලා. දැන් මේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නේ කවුද කොහෙන්ද කොහොමද? ප්‍රශ්න තුනයි තියෙන්නේ. කවුද කොහෙන්ද කොහොමද? කවුද අනුමෝදන් කරන්න ඕන? යම් මනසෙන් මෙනෙහි කරලා අනුමෝදන් කරන්න ඕන. අනුමෝදන අනුව අලුතෙන් මනසින් දන්වන්න ඒ අනුව තුන් සිත පහදාගත්තේ නැත්නම් ඒ පින්කමට සහභාගී වූ පුද්ගලයෝ සහභාගී වුණා දැන් අද දානෙක දෙරකට එන්නේ කාලා බීලා යන නිසා පින් අනුමෝදන් කරන්න නෙමෙයි හරිද ආම්බුරුත් එහෙමයි මේ ගියොත් එහෙමයි ඉතින් ඒක නිසා එතන පින් අනුමෝදනාවක් නැහැ පින් අනුමෝදන් කරන්න නම් ඒ දාණයට ඒ පින්කමට ඒ පිරිත් පින්කමට හෝ සහභාගි වූ හැම කෙනෙක්ම තමන්ගේ මනස පිරිසිදු කරගෙන තුන්සිත පහදාගෙන ඒ පිරිසිදු මනසෙන් ඒ තමන්ගේ නමින් මිය පරලොවගේ ඒ නායකාරයන්ට ඥාතීන්ට යහපතක් වෙන්නට සිතක් වෙන්නට ශාන්තියක් වෙන්නට සහනයක් වෙන්නට ඒ අය දුකන් මුදවා නිදහස් කරන්නට පින් අනුමෝදන් කර යුතුයි, පින් පැවරිය යුතුයි, පින් දිය යුතුයි. ඒක කරන්න පුළුවන් එකම පුද්ගලයා මනුස්සයා. මේ දානෙට ආවට පිරිතට ආවට සහභාගි වුණාට කාලා බීලා ගියාට කවුරක් පින් අනුමෝදන් කළේ නැත්නම් අර ඥාතීන්ට පින් ලැබෙන්නේ නැහැ. පින් ලැබෙන්න නම් තුන්විත පහදාගෙන පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න. මේක තිරෝගුඩ්ඩ සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. උඩින් උදාහරණය තමයි උඩින් වතුර වක් කරනකොට පහළට අනිවාර්යෙන් වැටෙනවා. වැකෙලා පිළිලා යනවා. උඩින් කියන්නේ තුන්සිත පහදාගෙන. තේරුණාද? පිරිසිදු සිතින් උඩින් වක් කරන වතුර පහළට වැකෙනවා කියන්නේ උන්න මේ උදකම් වට්ටම් ඒව මේව ිතෝදින. ඒව මේව කියන්නේ ඒ වාගේ මේ තමන්ගේ තුන්සිත පහදාගෙන මේ පින් දෙනවනේ. පේතානම් උපකප්පති. පේත අර පේත කියන්නේ පේ වෙලා ඉන්න අය. බලාපොරොත්තු ඉන්න අය. පින් බලාපොරොත්තුෙන් පැමිණ සිටින සියලුම දෙනාට ඒ අයගේ හිත පිරෙන්නට, හිත සතුටු වෙන්නට, හිත පිරිලා හිත සතුටු වෙලා මිදී නිදහස් වෙන්නට පුළුවන් ආකාරයට අපි පින්කමකදී පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න ඕන. ඒ සඳහා එක පූර්ව කොන්දේසියක් තියෙනවා. පූර්ව කොන්දේසිය මොකද්ද? පින් දෙන පුද්ගලයා, පින් අනුමෝදන් කරන පුද්ගලයා, පින්කමට සහභාගි වූ පුද්ගලයා තුන්සිත පහදාගෙන පිරිසිදු සිතකින් රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. එතකොට ඒ අයගේ හිත පිරෙන්න පින් ලැබිලා ඒ අය නිදහස් වෙනවා. එහෙම නැත්නම් ඒක පින්කමක් වෙන්නේ නැහැ. අද පින්කමක් කියන්නේ සම්මතයෙන් සම්ප්‍රදායික ඕන පිරිත් පින්කමක්, ඕන දානයක්, ඕවා පින්කම් නෙමෙයි, ඕවා පව්කම් සහ අකුසල්. දැන් මෙහෙමයි, හිත සතුටු වෙන එකක් කතාවක් මෙතන කොහෙවත් නැහැ. අපි ඒ අයව සතුටු කරන්න ඕන, ඒ අයගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඕන. ඒ අය පේ වෙලා ඉල්ලන්නේ මොනවද? පින්. මොකටද? ඒයින් දුක්ඛිත රත්නේ මිදි නිදහස් වෙන්න. ඒ නිසා අපි පින්කමක් කරලා අපේ හිත පහදගන්න ඕන. අපේ තුන් හිත පහදගෙන අපි පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. ඒ අයගේ පැහැදීම සඳහා. ඒවා ඉතින් මේ මිනිසුන්ගේ මැනීම, වැරදි මැනීම, වැරදි මැනීම. ඒකනේ දැන් ඔය දැන් අපි හිටමු හොඳට රාරක් කොන එකක් ඉන්නේ නම් අර පෙරේද තටුවේ තියෙනවා කපි පු ඉදිරුව. දැන් එහෙම කරනවා. එයා හොඳට මස් මාළු කාපු එකක් ඉන්නේ නම් මස් කෑල්ලකුයි කරවල කෑල්ලකුත් තියෙනවා. ආ එහෙම තියෙනවා. සුරුට්ටුවකුත් තියෙනවා, සුරුට්ටුත් තියෙනවා, කසිප්පුත් තියෙනවා. මේක දැන් අද ඔය ගෙදෙට්ට විතරක් නෙමෙයි, මේක අද දළදා හාමුදුරුවන්ට කරන පින්කමෙත් මේ වගේ වැරදි වැඩක් කරනවා. දැන් එදා මේ උඩරට දළදා මාලිගාව හැදුවේ විමල ධර්මසූරි රජුරුව. විමල ධර්මසූරි රජුරුව නීතියක් පැනෙව්වා රජගෙදර දානෙව්වෙන අයට. රජ දැන් රජගෙදර තියෙනවනේ මේ රාජභෝජන මේසයක්. මේ මේසේ රජගෙදර ඒ උයල තියෙන දැන් රජුරුවන්ට මේ කන්න ලැහැති කළ තියෙනවනේ මේ මේසයක්. මේ මේසේ තියෙන හැම දෙයක්ම දළදා හාමුදුරුවන්ටත් පූජා කරන මිසක් රජුරුවන්ට කෑමට තියන්න එපා. නීතිය එකයි රාජ නීතිය. ඒ ගමන එදා හිටිය මිනිස්සු අර තෙලිජ්ජ අර වටුමස් මේවත් දළදා හාමුදුරුවන්ට එදා ඉඳන් අද වෙනකම් පූජා කරගෙන අදත් මේ මෝඩ වැඩේ කරගෙන යනවා. එතකොට රජුරුව කිව්වා මේක නීතියක් වුණා. ඒක නිසා අද තෙලිජ්ජ ඕන, අද අර 32ක් ඕන. ඒ 32ක් තිබන් ලිබිලා තියෙන්නේ දැන්. ඔය කියපු දවස් රජුරුවන්ගේ මේ හැමදාම 32ක් නෑ. නමුත් අද හැමදාම අර දළදා හාමුදුරුවන්ට කසිප්පු තෙලිජ්ජත් ඇතුළුව මේවත් ඇතුළුව වටුමස් ඇතුළුව තියෙනවා. මේ වගේ මෝඩ සම්මත සම්ප්‍රදායික බෞද්ධය අපේ රටේ ඉන්න ඕවා තමා මෝඩකම් කියන්නේ. ඒක ගැන අපි අපේ හිතෙන් තමයි ඒක ගැන තීරණය කරන්න ඕනේ. ඒක නෙමෙයි අපි හිතමුකෝ නිල නියමතල් දාමහන්ස තියෙනවා. මොකද මේ කතිප්පුhari තෙලිජ්ජhari කියන්නේ. ඈ හැමදාම පාවක් කරගන්නේ. දැන් ඔය තෙලිජ්ජ දැන් හොයාගන්න නැහැ. දැන් කතිප්පු ටිකක් තමයි වතුර ටිකක් දාලා තියන්නේ. මේවා මේ මේ බෞද්ධයන්ගේ වැඩ නෙමෙයි. තේරුම් ගත්තට තාම දැන් නීතියක් හැටියට මේක පනවලා තියෙන්නේ දැන්. ඒකනේ වැඩේ. මේවා සම්මත සම්ප්‍රදාය පඤ්ඤාත්ති. මේක පනව ගත්ත දේවල්. ඔකෙන් ගන්න ඕනේ ඉතිහාස වෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඉතින් මේවා දැන් මේ රටේ මිනිස්සු බෞද්ධයෝ මේවා තේරුම් ගන්න ඕනේ. මේකල් මෙතෙක්කල් මේවා කිව්වේ නැහැ. කාටවත් දැනගන්න ලැබුණේ නැහැ. හරිනම් මේක තුන්වෙනි පන්තියේ ඉඳන් ළමයින්ට උගන්වන්න ඕනේ. මේක මේකයි කරන්න ඕනේ, මේකයි නොකරන්න ඕනේ. මේකයි දැනගන්න ඕනේ, මේකයි අත්හරින්න ඕනේ. එහෙම වුණොත් බෞද්ධයෝ වෙයි, නියම් බෞද්ධයෝ වෙයි. එහෙම වෙනකන් කවදක්වත් මිනිසුන්ගේ මේ නිවන් මාර්ගය මේ නිවම නිවැරදි යථාභූත ඥාන දර්ශනේ මිනිසුන්ට ලැබෙන්නේ වහන එකමයි කරන්නේ. ඇයි වහන්නේ? තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න පහසු වෙන විදියට හරක් රැල්ල දක්කගෙන යන්න පුළුවන් ඒගොල්ලන්ට හොඳට කඹ දාගත්තා. ඔය කඹ කඹ දාලා හොඳට දිගෙල් කරලා හොඳට දක්කගෙන යනවා. මේවා ඉතින් හොඳට හොඳට කල්පනා කරලා බලන්නකෝ. අත්ත කියන්නේ මොකද? සම්මා කියන්නේ මොකෝ? පණිතීච කියන්නේ මොකද? අත්ත කියන්නේ මමත්වය. එහෙම නැත්නම් මේ මමයයි මගේයයි ඒතම් මම හේතුව හමතු හේතුව මමයයි ගැනීම. සම්මා කියන්නේ ඒකෙන් මිදී නිදහස් වෙන. ඇයි අත්ත කියලා ගන්නෙ? ඒක ප්‍රණීතයි, ඒක ප්‍රියයි, ඒක ආස්වාදයක් තියෙනවා, ඒකේ වටිනාකමක් තියෙනවා. ඒ නිසා මේකෙන් මිදී නිදහස් වීම තමයි සම්මා. අත්ත සම්මා පණිතීච. මේ සෝතාපට්ටි අංග හතර සම්පූර්ණ වෙන්න දැනගත යුතු කරුණු නැවත හතරක් තියෙනවා. උබ්බේතගත පුඤ්ඤතා, අත්ථ සම්මා පණිතීච, අරිය සත්‍යාන දසනම් කියන කරුණු තුනයි පතිරූපදේශ වාසෝචර අර පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙන මධ්‍ය මණ්ඩලයේ උපත ලැබීම. පතිරූපදේශයක උපත ලැබීම, පරදේශයක උපත නොලැබීම. මේ හතර කරුණු අවශ්‍යයි. පණිදීච කියන්නේ ප්‍රතිභා. අර අපි මේ ආස්වාදයක් ප්‍රණීත බවක් ආස්වාද තියෙනවනේ. ඔකට කිව්වා අර ආදිවාසන නාදිවාසන. ඒකම තමයි පණිදීච. අර අප්පණීත කියලා තියෙන්නේ. දැන් අනිමිත්ත අප්පණීත ශුන්්‍යත කියලා තුනක්. අප්පණීත කියන එක පණිදීච බවෙන් මිදී නිදහස් වෙයි. අප්පණීත පණීත. පණීත කියන්නේ අපිට මේකේ ආස්වාදයක් ප්‍රණීත බවක් සුවයක් ආමිෂ සුවයක් මේ පැවැත්ම උපාදානය කර ගැනීම යම් ලාභයක් වටිනාකමක් තියෙනවා කියන එක පණීත පණීත. ඒකෙ මිදී නිදහස් වීම අප්පණීත. ඒකෙ මිදී නිදහස් වීම තමයි සම්මා. අත්ත කිව්වේ ඒ යම් පුද්ගලෙක් මේක කරන්නේ. ඒ පුද්ගලයායි නිදහස් වෙන්නේ. බෑ නෑ බෑ. ඒකනි කිව්වා දැන් සද්දස්ස කුල පුත්තස විතරයි සද්ද. දැන් බුදුහාමුදුරුවෝ හිටියේ ජේතවනාරාමයේ අවුරුදු 25ක්. අල්ලපු වැටේ හිටියේ කවුද? චුන්ද සූකර. දැන් එක දවසක් ආවද වනහන්? ඈ නෑ. ඒ වගේ තමයි. දැන් මෙතනත් මෙතන විතරක් නෙමෙයි ඕනම් ධර්මයේ කියන තැනකට මේ අහල පහල ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඔය ගෙදරම සමහර විට මේ ආපු එක්කෙනාගේ අනිත් සහකාරියා හෝ සහකාරිය එයාට තේරෙන්නේ නැහැ. එයාට එන්න බෑ. ඇයි එයාට දැන් මොකද නැත්තේ? පතිරූප දේශයක් නැහැ. උබ්බේතගත පුඤ්ඤතාවක් නැහැ. අත්ත සම්මාපණිතීච ඇත්තෙම නැහැ. ඉතින් කොහොමද අරිසත්‍යන දසනම්? එහෙම තියෙනවා. ඒ නිසා මනුස්සත්ව ප්‍රතිලාභය ලබන්න තරමට ශක්තියක් තියෙනවා පින්කම කරලා. හැබැයි නිවන් දකින්නට ඒ පින්කම් ප්‍රමාණවත් මදි. ඒකයි තේරුම. නිවන් දකින්න ඊට වඩා ගැඹුරු ධර්මයක් තේරුම් ගන්න ඕනේ. උබ්බේතගත පුඤ්ඤතා ශක්තිය තියෙනවා. අර්ථ සම්මාපණිතීච නැහැ. පතිරූප දේශ වාසෝච නැහැ. එම් මිනිසු ඉන්න හතරම ඕන කිව්ව ඒකයි. කාට නැහැ. ඒකට වෙනම විශේෂ ශක්තියක් තියෙනවා. සිව්පිලි සිඹියා පච්චලත් ශක්තිය කියලා. සුස්ක විදර්ශක අරහතුන් වහන්සේලා අරහත්ත්වයට පත් වුණා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණා. අරහතුන් සුස්ක විදර්ශක අරහතුන් වහන්සේ පරිනිබ්බුතෝ සෝ පරිනිබ්බාන. හැබැයි සෝ ධම්මං දේශේති නැහැ. ඒක නිසා දැන් ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාම ලක්ෂ කෝටි ගණන් බුද්ධත්වයට පත් වුණා. හැබැයි මේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහ කරලා ධර්ම දේශනා කරන්න පුළුවන් උනේ බොහොම සීමා සහිත ගානකට කියලා බුදුහාමුදුරුවම අනුදැන වදාළ මහා ප්‍රඥන් වහන්සේලා 14 දෙනෙක් තමයි නම් කළේ. එනිසා එයාට අර්ථ ධර්ම නිරුක්ති පටිමාන කියන මේ ප්‍රතිසම්බිදා කියන මේ ශක්තිය නැහැ. හැබැයි බුද්ධත්වයට පත් වෙලා ඉවරයි. සමයි බුදුහාමුදුරන්ට සමයි බුද්ධත්වේ නිවන. හැබැයි අසමයි ධර්ම දේශනා ප්‍රකාශ කිරීම. අර්ථ ධර්ම නිරුක්ති ප්‍රකාශ කිරීම. තව කෙනෙකුට පහදා දීම. තව කෙනෙකුට වැටහෙන පරිදි ධර්මයේ විග්‍රහ කිරීම. සංදේශනාව කිරීම කරන්න බෑ. සංදේශනාව හැම කෙනෙකුටම කරන්න බෑ. දෝතාවේ හැම කෙනෙකුටම විග්‍රහ කරන්න බෑ. ත්‍රිපරිවට්ටේ විග්‍රහ කරන්න බෑ. චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන්න බෑ. ඒ කාලේ බුදුහාමුදුරුව වාහනවල ගියේ නෑ. අස්සයෝයි අස කරත්තයි තිබුණා. හරකුයි ගව කරත්තයි තිබුණා. මිනිස්සු දෝලාවලින් ගෙනිච්චා. බුදුහාමුදුරුව ඔය තුනෙන්ම ගියේ නැහැ. බුදුහාමුදුරුව ගියේ තමන්ගේ පයින්ම පාගමනින්. ඒ කාලේ අද වගේ යාන වාහන තිබුණේ නැහැ. බයිසිකල් තිබුණේ නැහැ. මෝටර් සයිකල් නැහැ. ත්‍රිවිල් නැහැ. කාර් නැහැ. මොකවත් නැහැ. එහෙම වෙනවා. දැන් ඔයගොල්ලන්ගේ තියෙන තුන්සිත පහදාගෙන සත්‍යක්‍රියා බලයකින් චිත්ත ශක්තිය පැතිරුවාම ඒ යහපත් ඒ තේන සත්‍ය වජ්ජේන සුවත්ති හොති. ඒ යහපත් සත්‍යක්‍රියා බලයෙන් තව කෙනෙකුව සුවපත් කරන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය තියෙන්න ඕන. ඒකට නැතුව හරියන්නේ නැහැ. ඒක තියෙනවා නම් ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය මතුවෙලා ඒ පුද්ගලයා සුවපත් වෙනවා. ඒක ඉතින් මට හරි ඉට කියන්න බෑ. නමුත් ඉතින් මොකක් හරි කර්ම ශක්තියක් ඒල දෙනකෙත් තිබුණා. දැන්නම් තිරිසනෙකුට එහෙම ඔය කියන පැටව් හම්බ වෙන්නේ එහෙම අමාරුවක් අපහසු වෙන්නේ නැහැ. ඒක ස්වභාව ධර්මයෙන්ම තිරිසනුන්ට ඒ වගේ ශක්තිය දීලා තියෙනවා. මිනිසුන්ට ඒ ශක්තිය නෑ. මිනිසුන්ට වඩා තිරිසනුන්ට ස්වභාව ධර්මයෙන්ම ස්වාභාවිකවම මේ පැටව් ලැබෙන ක්‍රමයක් තියෙනවා. ඒක ධර්මතාවය. ඔය ඉතින් මොකක් හරි ඉතින් එහෙම එකක් තියෙන්න ඇති. ඒ වේදනාව ආවේ ඒ එළදෙනගේ කර්ම ශක්තිය නිසා. කර්ම ශක්තිය නිසා කාට හරි හිතක් දුන්නා මොකක් කරන්න. ඒක ඉතින් දෙගොල්ලන්ගෙන් පාප කරනවා. හොඳයි එහෙනම් බුද්ධ පූජාව පූජා කරන්න. අද මේ මාතර ඉඳන් පැමිණි ඔසත් මහත්මයා ඇතුළු පිරිසක් ඔසත් මහත්මයන් ඕනත් මහත්මයාත් ඒ වගේම ජීවක මහත්මයාත් ඒ පිරිසක් මේ දවල් දානය ලැහැත්ති කළා උදේ දානයත් ලැහැත්ති කළා මේ පිරිසට දානමය පින්කමක් කරලා තියෙනවා. ඒ අනුව මේ බුද්ධ පූජාව පූජා කරන්න එහෙනම් කවුරුත් සාදුකාරයක් දීලා බුද්ධ පූජාව පූජා කරන්න. හොඳයි එහෙනම් කවුරු බුද්ධ පූජාව පූජා කරන්න මේ ගාථාවන් කියලා මාත් එක්කම කියවන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නු සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. අදිවාසේතුනෝ බන්තේ පානියං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගං ආතු මුත්තමං. අදිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගං ආතු මුත්තමං. අදිවාසේතුනෝ බන්තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පටිගං ආතු මුත්තමං. දෙහිනම් දැන් පින් අනුමෝදන් කරන්න කවුරුත් මේ ගාථාවන් කියන්න. එතාවතාචමිහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචමිහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචමිහි සම්බදං පුඤ්ඤ සම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය. කායේන වාචා තේන පමාදේන මයාකටං අජ්ජයං කම මේ බන්තේ බූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකට අජ්ජයං කම මේ ධම්ම සම්දිත්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේ මයාකට අජ්ජයං කම මේ සං සුපටිපන්න අනුත්තර හොඳයි. එහෙනම් මේ පිංගතුන් සිහිපත් කරන්න ඕන අද දිනේ මේ ධම්මානුගම් පටිපදාවේ මේ ධර්මායතනයේ වැඩසටහන් මේ ධර්ම දේශනා මුතුකින් අවසානයි. දැන් මේ සියලු පිංගතුන්ට ඒ මාතරින් පැමිණි කොත්සත් මහත්මත් මහත්මීත් මෙයත් ඒ තම තමන්ගේ නමින් මිය පරලෝකිය අයට පින් දෙන්නට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම තවත් පිරිසක් මාතරින් සහ අනිකුත් ප්‍රදේශවල උත්සාහපාක් කරගෙන මේ වගේ දානමය පින්කමක් කරගත්තා උන තුන් හිත පහදාගෙන ඒ නිසා මේ සියලු පින්වතුනුත් මේ දානමය පින්කමෙන් පහදාගත්ත සිතෙන් ඒ තම තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට මිය පරලෝකිය අයට ඥාතීන්ට පින් දීලා පින් අනුමෝදන් කරලා යාපතක් කරගත්තා සිතක් ශාන්තියක් කරගත්තා තමන්ගේ තුන් සිත පහදා ගත්තා. ඒ නිසා මේ හැම කෙනෙකුටම මේ ධර්මානුගම පටිපදාවේ හැසිරෙන්න මේ ධර්ම මාර්ගය යන්න මේ කරගත්තා වූ මේ පුණ්‍ය ශක්තිය මේ කුසල් බලයක් බවට පරිවර්තනය කරගන්නට මේ ධර්ම මාර්ගය යන්නට මේ පින්කම උපකාර වේවා උදව් වේවා හේතු ආසනාව වේවා.